හොඳයි පින්වතුනි. සද්ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා ඔබට අසනීපයක් රෝගාබාධයක් නැත්නම් සියලු දෙනාම අසුන් වලින් නැගිට මාත් සමගම එකට තෙවර නමස්කාර පාඨය සජ්ජායනා කර. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මා කියවයින් පසු කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණාගමනං සම්පුන්නං, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. හොඳයි, සියලු දෙනාම දැන් අසුන් ගන්න. අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයේ අවසරයි වැඩමා වැඩ හිඳින ගරුතර සදාවන්දනීය වූ මහා සංඝරත්නයේ අවසරයි සිල්මෑණියන් වහන්ස, අනගාරික දරුදැවියනි, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික උපාසක උපාසිකාවනි, ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මය සවන්ේ කරන්නට කැමති දස දහසක් ලෝක ධාතුවක වැඩ සිටින්නාවෝ සීලෝම දිව්‍යක් බ්‍රහ්මාදීන් අපි දැන් මෙම ස්ථානයට ආරාධනා කරගමු. මේ අනන්ත සංසාරය පුරාවට අපිත් එක්ක සහ සම්බන්ධලා කටයුතු කරගෙන ආවා වූ නන්නයිරින් ඥාති සම්බන්ධතා ඇති කරගෙන ආවා වූ නන්නයිරින් ණය ගනුදෙනු වලට මැදිහත් වෙලා කටයුතු කරගෙන ආවා වූ අම්මා තාත්තා වුණා වූ ඥාති හිත මිත්‍ර දුව දරුවන් අමු දරුවන් ස්වාමි දරුවන් ස්වාමි දීනියන් වුණා වූ යම්තාක් පිරිසක් මේ අනන්ත සංසාරය පුරාට අපි පහු කරගෙන ආවා නම් අපේ අතින් අවඩකම් අසාධාරණකම් වුණා වූ යම්තා පිරිසක් අපි මේ සංසාරයේ පහු කරගෙන ආවා නම් ඒ සීලුම දෙනාට වන්දියක් ගෙවන්නට කියලා අදිෂ්ඨාන කරගෙන තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කනවැකෙන මේ මොහොතේ ඒ සීලු දෙනාටත් යහපතක් සුභ සිද්ධියක් අභිවෘද්ධියක් කර ගැනීම උදෙසා මේ කෙරෙන්නට යන්නා වූ මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත පහදවාගෙන අභව්‍ය ස්ථානවලින් අත මිදලා සුගත මුදිත වන්නට කියලා හිතාගෙන ඒ වගේම පින්වත්නි අභව්‍ය ස්ථානවල ඉපදලා යන යම්තා පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාමත් අරමුණු කරගෙන මෙම ස්ථානවලට එන්නට අපහසුවෙන් ඉන්න යම් කිසි කෙනෙක් ඉන්නවා නම් දෙවි දේවතාවුන් වහන්සේලාගේ කරුණාවට අහු වෙලා ඒ සිළු දෙනාමත් කෙසේ හෝ මෙම ස්ථානවලට එකතු කරගෙන ඇවිල්ලා මේ මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන අභව්‍ය ස්ථානවලින් අත මිදලා සුගත මුදිත වන්නටත් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන උත්තරීතර නිවන් මගම සාක්ෂාත් කරගනිත්වා කියන මහා මෙත්තා සාගත චේතනාවන් යුක්තව මා දැන් දේව ආරාධනා කරන මොහොතේ ඔබ සිත් සහන් කරපු සීලුම දෙන අරමුණු කරගෙන මෙම ස්ථානයට කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උත්තරීතර මාර්ගඵලයෙන් පිහිටීම සඳහා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා
හොඳයි පින්තුනේ නම් ඒ වගේම සීල දනාම එක මදිෂ්ඨානයක් හිතට ගන්න මොහොතකට මේ විදිහට කල්පනා කරගන්න අනන්ත සංසාරය පුරාවට බාපු ගමන තුළ පින්තුනේ අසත්පුරුෂයන්ගේ ඉගැන්වුම් බහට ලක් වෙලා ඒ අසත්පුරුෂයන්ගේ ග්‍රහණයට අහු වෙලා රාගෙන් ද්වේෂෙන් මෝහෙන් සිත් බරිත වෙලා තිබුණු කාලවල අවිද්‍යාවෙන් තණ්හාවෙන් හිත මුසපත් වෙලා තිබුණු කාලවලදී සත්පුරුෂයන් වහන්සේලාව මුහුණට මුණ ගැහුණත් ඒ උත්තමයන් වහන්සේලා හඳුනා ගන්නට නොහැකිව අපේ අතින් ඕනෑ තරම් ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලාට අපවාද උපවාද වන්නට ඇති. පින්වතුනි අද මේ සද්ධර්මයේ කන වැකෙන මොහොතේ ඒ උත්තමයන් වහන්සේලාට කරපු අපවාද උපවාද අපේ සද්ධර්මය අවබෝධය වළක්වාලන්නට හේතු වන්නට පුළුවන්. ඒ නිසා ඔබ සීල දනාම නිහතමානී සිතින් යුක්තව මේ අනන්ත සංසාරය පුරාවට මගේ අතින් කොච්චරනම් අවඩකම් අසාධාරණකම් මේ ලෝක සත්‍යය කෙරෙහි වන්නට ඇද්ද? උත්තරීතර ආර්යයන් වහන්සේලාට වන්නට ඇද්ද? උත්තරීතර සම්බුද්ධ ශාසනයට වන්නට ඇද්ද කියන කාරණාව මොහතකට සිහිපත් කරගෙන මා මේ කියන ආකාරයට ආරෝපවාදයන් කමා කරගමු. අනන්ත සංසාරය පුරාවට මං එන ගමන තුල මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමි සකෘදාගාමි සෝතාපන්න මගපලලාභී ආර්යයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දැන හෝ නොදැන ක්‍රියා මාත්‍රයකින් හෝ වේවා වචන මාත්‍රයකින් හෝ වේවා සිතවිලි මාත්‍රයකින් හෝ වේවා වරදක් හිංගියක් හිංසාවක් අකටයුත්තක් අසාධාරණයක් අවැඩක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ වුණානම් ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලා මාහට දසදහස් වර කෝටි ලක්ෂයක් වර කමාකර වැඩ වදාරන සේක්වා. ඒ වගේම අවසාන වශයෙන් පින්තුනි සීල දනම අදිෂ්ඨාන කරගත් අද උදෑසන බොහෝ දුර බැහැරින්දගෙන ඔබ මේ ආරාමයට එන්නට ඇති. සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ අදිටනින් නිවන සාක්ෂාත් කරගන්නවා කියන අදිටනින් මේ අනන්ත සංසාරය පුරාවට ඔබ කර කියාගත්තා වූ සියලුම පුණ්‍ය කුසල කර්මයන් මේ මොහොතේ ඔබ කරා ඇදී යෙත්වා. ඒ පුණ්‍ය කර්මයන්ගේ බල මහිමෙන් මේ සද්ධර්ම දේශනාවේ ආනුභාවයෙන් ඔබ සෑම සිරු දෙනාට අදිෂ්ඨාන කරගන්න පින්තුනි මේ වාඩි වෙච්ච ආසනෙන් නැගිටින්න කලින් මම කොහොම හරි දහසක් නවින් ප්‍රතිමණ්ඩිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටනවාමයි කියලා ඒ උත්තරීතර වූ සෝතාපන්න ඵලයේ පිහිටායින යම් කෙනෙක් ඉන්නවා නම් ඉදිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම මම සාක්ෂාත් කරගන්නවා කියලා සීල දනම සාදු සිතින් යුක්තව මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට සූදානම් වන්නේ. පින්වතුන් ඔබ හොඳටම දන්න කාරණාවක් මම මේ මතක් කරන්නේ. අපි සසරක් කරාවට පුරාවට කරපු පින් මේ මොහොතේ පළ දෙන්නේ නැත්නම් පින්වතුනි මොකටද? ඒ අදිෂ්ඨානය හිතට ගන්න. ඔබ නොඑක ආකාරයෙන් පින් දහම් කරනවා ඇති, කරලත් ඇති. තුන් සිත පහදවාගෙන දන් දෙන්නේ නැති පින් උතුණු හිත ඉහේ තියෙන කෙස් ගස් ගන්නට. පහන් ලක්ෂ ගණන් පූජා කරන්නට ඇති පින් උතුණේ. රුවන් වැලි සෑයේ වටේ. මහ පොළොවේ තියෙන වැලි කැට ගන්නට. බුදුගුණ සජ්ජහායනා කරනව ඇති, දම්ගුණ මෙනෙහි කරනව ඇති, මහා සංගරුවනේ ගුණ මෙනෙහි කරනව ඇති, ඒ උත්තමයන් වහන්සේලා කෙරෙහි දන්තයන් පූජා කරනව ඇති, කරලත් ඇති කරනවත් ඇති. මේ අනන්ත සංසාරය පුරාවට කරගත්ත ඒ හැම පිනක්ම කුසලයක්ම පින්වතුනි ඔබට දැන් අවශ්‍ය වෙලා තියෙන මොහොතක්. කඩුව ඕන යුද්ධයට පින්වතුනි. ආන් ඒ වගේ පින ඕනේ නිවනට. සියලු දෙනාම එකම අදිෂ්ඨානයක් ගන්න. සසර පුරාවට මං මොනෑම් හෝ පිනක් කළා තියෙනවා නම් කොටින්ම බත් කාලි වෙරලා කට හොදලා එළියට ගහපු වතුර ටික හරි සතෙක්ට ආහාරයක් වේවා හරි කියලා පින්තුන ඔබ පිනක් කරගෙන තියෙනවා නම් අංශු මාත්‍රයකින් හරි ඒ හැම පුණ්‍ය ශක්තියක්ම මේ මොහොතේ ඔබේ නිවන උදෙසාම ඇදීයetva කියලා අදිෂ්ඨාන කරගන්න. ඒකට හේතුව පින්තුන අපි මේ කතා කරන්නට යන්නේ මේ ලෝකෙට පහළ වෙච්ච පරම ශ්‍රේෂ්ඨයන් වහන්සේලා දේශනා කරපු නිමල ශ්‍රී සද්ධර්මය. අපට ගොඩ යන්නට තියෙන එකම ක්‍රමය, එකම මඟ. සසරේ අපි නොවිච්ච කෙනෙක් නැහැ. සසරේ අපි නොකරපු දෙයක් නැහැ. සසරේ අපි ගීපුත් නැති තැනක් නැහැ. කරන්න තියෙන හැම දෙයක්ම කරලා, යන්න ගීපු හැම තැනකටම ගිහිල්ලා, වෙන්න තීපු හැම දෙයක්ම වෙලා, කොහෙන් හෝ පින්වතුනි කරපු මහා පිනක බලමහිමෙන් අද ඔබට තථාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය කන වැටෙන අවස්ථාව හම්බෙලා තියෙනවා. ඔබට මේ අවස්ථාව ලබා දෙන ඔබ කර ගියාගත් පින් උදව් වුණා නම් පින්වතුනි යම් තරමකට මෙතනින් එහාට ටිකට ඊටත් වඩා පින් අවශ්‍යයි. අපි මේ කතා කරන්න යන්නේ පින්වතුනි ඔබට අපට සියලු දෙනාට තියෙන එකම එක ප්‍රශ්නය ගැන. දුක් විඳින සත්‍යය පින්වතුනි දුක කෙලවර කරගන්න ක්‍රමයක් දන්නේ නැති නිසා හැමදාමත් දුක් විඳ විඳ යනවා. දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන පින්වතුනි හැමදාමත් දුකටපත් වෙන දේවල්ම කර කර යනවා. බලන්න මොන තරම් අනාතයිද කියලා. අතේ දදයක් හැදිලා දදේ කසනවා කියලා පින්වතුනි මිනිස්සෙක් අත කපා ගන්නවලු. බාන්න මොන තරම් අනාතයෙක්ද කියලා. ඕක තමයි පින්වතුනි අපිත් කර කියාගෙන ආවේ මේ සසරේ. දැන්වත් අපි ඕක නවත්තමු. මෙතනින් එහාට එහෙම කරගෙන යන්න අවශ්‍ය නැහැ පින්වතුනි. මොකද දැන් අපිට සරණක් තියෙනවා. තථාගතයන් වහන්සේ අපි වෙනින් අනන්ත අප්‍රමාණ දුක් වින්දා පින්වතුනි. අපේ දුක කෙලවර කරන්න ක්‍රමයේ හොයලා දෙන්න. මේ ලෝකයේ තියෙන එකම සත්‍ය, පරම සත්‍ය පින්වතුනි උන්වහන්සේ දේශනා කර අපේ දුක කෙලවර කරන්න. ඒ දේ අවබෝධ කරගත මහා සංඝරත්නයේ පින්වතුනි එදා ඉඳන් අද දක්වත්, අද ඉඳන් තව අවුරුදු 2500ක් යන තැන දක්වත් පින්වතුනි තමන්ගේ දිවි හිමියෙන් මේ නිර්මල සද්ධර්මයේ තමන්ගේ කර්මත තියාගෙන ඔබ අප සියලු දෙනාගේ යහපත උදෙසා, ඔබ අප සියලු දෙනාගේ නිවන උදෙසා කටයුතු කරගෙන යනවා. පින්තුනි දැන් තමයි කාලය නැගිටින්න. දැනුයි මේක කරගන්න ඕන කාලය. හෙට නෙමේ දැන්. හෙට නෙමේ පින්තුනි අදයි මේක කරගන්න ඕන දවස. එනිසා අවදිවන්න. කියන විදිහට කරොත් ඔබට ඒකාන්තයෙන්ම දීප්තිමත් දිනයක් උදා වේ. අඳුරෙන් ඔබ එළියට අරගෙන යන්න මේ උත්සාහ කරන්නේ. ඔබ ඇස් පාදවන්නයි මේ උත්සාහ කරන්නේ. ඔබ දුක් විඳින්නේ පින්තුනි දුක විඳින බව නොදන්න නිසායි කියලායි පෙන්වන්න මේ උත්සාහ කරන්නේ. හැමෝටම කරන්න පුළුවන් දෙයක් මම මේ කියන්නේ නැහැ. කරන්න බැරි කෙනෙක් නැහැ. ඔබ හැමෝටම මේ දේ කළ හැකිමයි. එහෙම කරන්න බැරි නම් අද ඔබ මෙතන නැහැ. අපි කරමු. හොඳට අහගන්න. හොඳට මානසිකාරයේ යෙදෙන්න. ඔබේ ජීවිතයට මේ කියන දේවල් දාලා බලන්න. දහමේ ගැඹුරට යනවා කියලා කියන්නේ දහම තව තව දැනගන්න එක නෙමෙයි කියලා ඔබ දැන් දන්නවා. ටී අකුරක් වගේ වෙන්න. එක තැනක් අල්ලගත්ත නම් එතනින් එහාට තමන්ගේ ජීවිතයට කිඳා බහින්. ආන් ඒක තුල පින්තුනි දහමේ ගැඹුර බලන්න. ඔබේ ජීවිතය ඇතුළට යන්න පින්තුනි මේ දහම සත්‍යයක් බවටම ඔබට ප්‍රත්‍යක්ෂ වේවි. ආන් ඒකයි පින්තුනි දහමේ ගැඹුරට පරතරට යනවා කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ නම් ටී අකුරේ පල්ලෙහාටත් ගියා දෙපැත්තටත් ගියා. ඒ උන්වහන්සේ සර්වඥ විය යුතු නිසා. උන්වහන්සේ සියල්ල දත යුතු නිසා. අපිට එච්චර ඕනේ නැහැ. මේ දුක කෙලවර කරගන්නයි උත්සාහ කරන්නේ. මුලින්ම දුක කෙලවර කරගත යුතු බව ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මේ දුක කියලා කියන්නේ පින්වදින හැමදාම ඔබව තලන්න පෙලන්න පොඩි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. දුකට ඔබව මඩවන්න දෙන්න එපා පින්වතුනි. දුකට පරදින්න ඕනේ නැහැ. දුක කියන්නේ ජය ගන්න පුළුවන් දෙයක්. ඒකාන්තයෙන්ම ජය ගන්න පුළුවන් දෙයක් මේ දුක කියලා කියන්නේ. අර තියෙන සාක්ෂි. දෙපැත්තේ ඉන්නේ සාක්ෂි. දුකට බෝ මඩවන්න දෙන්න එපා. එහෙම කරන්න ඕනේ නැහැ. ඔය ආත්මය නිදහස් කරගන්න. හැමදාමත් ප්‍රීතියෙන් තියන්න පුළුවන් හිතක් ඇති කරගන්න. දුකට බෝ තලන්න පොඩි කරන්න පෙළන්න දෙන්න එපා. ඒකෙන් නිදහස් වෙන ක්‍රමය මේ කියලා දෙන්න යන්න. ගෘහාමුදුරන් වහන්සේ මේ දවස්වල ඔබට පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. බොහෝ අයට පටිච්ච සමුප්පාදය කියන වචනය ඇහිදී මඟ හිරි වැටෙනවා. මොකද ඔබ අහලා තියෙන දේවල් එක්ක හරි ගැඹුරුයි. මෙලෝ යකට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. ඒ වගේම පින්වතුනි පටිච්ච සමුප්පාදයේ නිවන් දකින්න දේශනා කරපු කොටස අභිභවා ගිහිල්ලා එක එක අය ඒකෙන් පෙළහැර පාන්න පටන් ගනිද්දි එහෙට කරකෝල මෙහෙට කරකෝල උඩට කරකෝල යටට කරකෝල පෙන්වන්න හදද්දි පින්වතුනි අහන් ඉන්න ඔබටත් හිතෙනවා අපිනම් කවද මේක තේරුම් ගනින්ද කියලා. මම ඔබට මතක් කරලා දෙන්න කැමතියි පින්වතුනි. දවසක් ධර්ම භාණ්ඩාගාරික වූ තථාගතයන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ අප සෑම සිළු දෙනාගේ මහා පුණ්‍ය බල මහිමයට මේ සම්බුදු ශාසනයට පහළ වූ කවුද? ආනන්ද හාමුදුරන් වහන්සේ. යම් දවසක් තථාගතයන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේත් එක්ක මෙහෙම කතා කරනවා. ස්වාමීනි, මේ පටිච්ච සමුප්පාදය ඔබ වහන්සේ දේශනා කරනවා. ස්වාමීනි, මට පටිච්ච සමුප්පාදය තේරුණා. හරි ලේසියෙන්. හරි සරලයින්. ඔබ හොඳටම දන්නවා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියපු කතාව මොකද්ද කියලා. ආහා ආනන්ද, මං ඇත්තටම ඒක ගැන කියන්න නෙමෙයි මේ මුලපිරුවේ. ආනන්ද හාමුදුරන් වහන්සේ එහෙම කියපු නිසා පින්වතුනි මට අද ඔබට කියන්න පුළුවන් ත්‍රිපිටකයේ සාක්ෂිය තියෙනවා කියලා පටිච්ච සමුප්පාදය සරලයි කියලා. ඇයි? ආනන්ද හාමුදුරන් වහන්සේ එහෙම කීපු බවට ත්‍රිපිටකයේ තියෙනවා. එහෙනම් බුද්ධ වචනය කියන එක චුට්ටක් පැත්තකින් තිබ්බොත් ආනන්ද හාමුදුරන් වහන්සේ දේශනා කරනවා. ස්වාමීනි, මේ පටිච්ච සමුප්පාදය හරි ලේසි. අපි ඒ කොටස ගැන විතරක් බලමුකො. ඇයි එතනින් එහාට ටික කියවන්නේ ඔච්චර මහන්සි වෙන්නේ? මට නම් ඒ ටික තමයි ඉස්සෙල්ලම අහුනේ. ඒක දැක්කට පස්සේ මම හිතාගත්තා එහෙනම් අනිවාර්යෙන් මටත් මේක තේරුම් ගන්න පුළුවන්. අපි උපකල්පනය කරොත් වින්නතුනි ඒ මොහොතේදී හෝ ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරන් වහන්සේ සෝතාපන්න ඵලයේ පිහිටා හිටියේ කියලා. එහෙම වෙන්න ඇති නොවෙන්න ඇති මට තාම මේකේ ඉතිහාස විස්තරය හරියට බලාගන්න බැරි වුණා. කතා පුවත ඒ සෝතාපන්න වුණාට පස්සේද පෙරද කියලා උන්වහන්සේ එහෙම දේශනා කරේ. නමුත් අපි සැකේ වාසේ කාගේ පැත්තට තියාගමුද? අපේ පැත්තට තියාගමු. එහෙනම් ඔබ පිළිගන්නවද පටිච්ච සමුප්පාදයේ සරලයි ලේසියි කියලා ත්‍රිපිටකයේ තියනවා කියලා? පිළිගන්නවද නැද්ද? පිළිගන්න වෙනවා. බුදුහාඳුරෝ කිව්වා නෙමෙයි. හරි. නමුත් ත්‍රිපිටකයේ තියෙනවද? ත්‍රිපිටකයේ තියෙනවා. වන් වාසිකාගේ පැත්තටද? ආය අපේ පැත්තට. මෙතනින් මම ඔබට මතු කරලා පෙන්වන්න උත්සාහ කරන කරුණක් තියෙනවා පින්වතුනි. බුදුහාමුදුරුවෝ ඒකට පස්සේ දුන්න උත්තරය ගැන තමයි බොහෝ දෙනෙක් කතා කරන්නේ. මම කතා කරන්නේ නැහැ ඒක ගැන නෙමෙයි. මම කතා කරන්නේ පින්වතුනි, ඒ මොහොතේදී ආනන්ද හාමුදුරන් වහන්සේ සෝතාපන්න ඵලයේ පිහිටා හිටියේ කියලා අපි උපකල්පනය කරනවා නම්, උපකල්පනය ඒකේ ඇත්ත නැත්ත චුට්ටක් හොයලා බලන්න වෙයි. ඒ උපකල්පනය මත අපි පිහිටලා කතා කරනවා නම් පින්වතුනි බලන්න, සෝතාපන්නේ පටිච්චසමුප්පාදය ගැන කියන කතාව. මම මේ ඔබට වාසියක් දෙන්න හදන්නේ. සෝතාපන්නේ පින්වතුනි පටිච්චසමුප්පාදය ගැන කියනවා, ස්වාමිනි මේක හරි ලේසියි, මේ දහම හරි සරලයි. මේකෙන් අපි ගන්න ඕන කරුණ මොකක්ද දන්නවද? පින්වතුනි ඔබට සෝතාපන්න වෙන්න නම් පටිච්චසමුප්පාදය ඕනේ. ආන් ඒ ටික නම් සරලයි. පටිච්චසමුප්පාදයෙන් පින්වතුනි පැහැදිලි කරන්න පුළුවන් මේ සකල ලෝක විශ්ව ධාතුවම හටගත්ත ක්‍රමය. ආවේ කොහෙන්ද, කොහෙටද යන්නේ, ඔය ඔක්කොම පින්වතුනි පටිච්චසමුප්පාදයෙන් දේශනා කරන්න පුළුවන්. මතකද ඉස්සර ගුරුහාමුදුරන් වහන්සේගේ දේශනාවල කියනවා, අර බල්ලගේ නකුටේ තියෙන මයිල් ගහ භාගයක් කළුයි භාගයක් සුදුයි. ඒක ටිකක් රවුම් වෙලා තියෙන්නේ. තථාගතයන් වහන්සේගෙන් ඇහුවනම් ස්වාමීනි, ඇයි මේ භාගයක් කළු, ඇයි මේ භාගයක් සුදු? බුදුහාමුදුරුවෝ පින්වතුනි ඕකටත් උත්තර දන්නවා. සත්ත්ව ලෝක, සංකාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකයේ ගැනම පින්වතුනි තථාගතයන් වහන්සේ නොදන්න දෙයක් නැහැ. පටිච්චසමුප්පාදයේ හටගත්තෙම උන්වහන්සේගේ මනසෙනි පින්වතුනි. එහෙනම් මේ ලෝකයේ ගැන උන්වහන්සේට නොකියන්න බැරි දෙයක් නැහැ. මොකද උන්වහන්සේ පටිච්චසමුප්පාදයේ පරප්‍රාප්තයි. කෙලවරට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අහන්නත් දෙයක් නැහැ. කෙලවරට ගිහපු තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුව අර වගේ කතාවක් කියද්දී උන්වහන්සේ කියනවා, ආහා ආනන්ද, එහෙම කියන්න එපා. ඔබ මම තරම් පටිච්චසමුප්පාදය දන්නවනම් කවදාකවත් ඔහොම කතාවක් කියන්නේ නැහැ. ඕන් ඕකයි ඔයි කිව්වේ. ඔබ මම තරම් පටිච්චසමුප්පාදය ගැන දන්නවනම්, ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මේ කියන්නේ, ආනන්ද ඔබ මම තරම් පටිච්චසමුප්පාදය ගැන දන්නවනම් ඔහොම කියන්නේ නැහැ. ඉතින් හරි. ඔබට පටිච්චසමුප්පාදය උනේ සම්මා සම්බුදු වෙන්නද, පසේ බුදු වෙන්නද කියන් බෑ. කෝක වෙන්නද ඕන? පසේ. එහෙනම් මොකක් වෙන්නද ඕන? සෝතාපන්න වෙන්න. යමෙක්ට මාව දකින්න ඕන නම් දහම දකිය යුතුයි කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කළා. යමෙක්ට දහම දකින්න ඕන නම් පටිච්චසමුප්පාද දකින්න ඕන කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කළා. පින්වතුනි පටිච්චසමුප්පාදය දකින්න ඕන කියලායි කිව්වේ. කන්න නෙමෙයි. දකින්න ඕනේ කියලායි කිව්වේ. පරිසම්පදේ දැක්කා කියලා කියන්නේ පිටින් ඔබ සෝතාපන්නෙක්. ඕන් වේ දැක ගන්න හේවත් සෝතාපන්න වෙන්න අවශ්‍ය කොටස පිටුතුනි. අපිට තියෙන ත්‍රිපිටක සාක්ෂි දැන්. ලේසි. බන් මම ඔබව මොටිවේට් කරන්න මේ හදන්නේ. මොකද බොහෝ දෙනෙක් පරිසම්පාදේ කියලා කියද්දි පිටින් ඇඟ හිරි වැටෙනවා. ඔබට පටිච්චසමුපාදය කියලා කියද්දි මැවිලා ඉන්නේ පිටින් පටිච්චසමුපාද විභංගය. අර ත්‍රිපිටක කබඩ් එක පුරවලා තියෙන ඕන් ඔය පොත. ඒ වගේම ඔබේ හිතට එන අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය ඉතුරු ටික කියන්නත් අමාරුයි. ඔච්චර දුක් විඳින්න ඕනේ නැහැ පින්වතුනි. බලන්නකෝ දුක නැති කරගන්න දුන්නේ කරගෙන මොකද මිනිසු කරන්නේ කියලා. මොකද්ද කරා? දුක් විඳිනවා. ගුරුහාමුදුරන් වහන්සේ මේ දවස්වල කරන දේශනාවල සමහරට පින්දින ඔබට නොතේරෙන පොඩි පොඩි කරුණු ඇති. ආන්ගේ කරුණ තියෙනවනේ ඔබට නොතේරෙන ටික. ඔබට මේ වෙනකොට අවබෝධ වෙලා නැහැ කියලා ඔබට විශ්වාස කොටස් ටිකක් තියෙනවනේ. ආන්ගේ ටික පොඩ්ඩක් දැන් මොලේට ලෝඩ් කරගන්න. ඒ ෆයිල් එක ඕපන් කරගන්න බෑ. නොතේරෙන ෆයිල් එක. නොතේරෙන ඩොට් ඩොක්. ආන් එක ඕපන් කරගන්න. ඒක ඕපන් කරගෙන මෙතනින් එහාට කියන දේ අහන්න. එතකොට ඔබට ඒවට උත්තර හම්බේ. තේ හදන්න දන්නවද හැමෝම? ආ. ධර්මය බයි බණ අහන අය සමයි. තේ කියන්නේ මොකද්ද අපේ හාමුදුරුවෝ? ගිලම්පස හදන්න දන්නවද? ආ ඒක දන්නවා. හරි ඇඩ් එක ඉතින් අපේ ධර්මය ඔබේකේ බණ අහන අයගේ. තේ ගිලම්පස ආයෙ දන්නවා. ඔබ ගෙදර මොන්නේ ගිලම්පස නේද? ඒක තමයි. තේ හදන්න දන්නවද හැමෝම? ඔය දන්නෝ කිව්වට ඔය එක එක්කෙනා දන්න ක්‍රමය වෙනස්නේ. මට කියන්න බෑ එක ක්‍රමයක් ඔබ දන්න. කේතලේ අරගෙන මොකද කරන්නේ? ඈ කේතලේ අරගෙන ඇහෙන්න නෑ නෑ ඉස්සල හොදන්න ඕනේ. ඇතුලේ මකුළු දැල්ල එහෙම දැන්දලා තිබ්බොත් එහෙම. හරි ඕන කේතල අරගෙන හේදුවා. ඊට පස්සේ ආ ඊට පස්සේ වතුර දාන්නවා. ද? ඇයි ටැප් එක අරින්න ඕනේ නැද්ද ඊට කලින්? තේ හදලවත් නැහැ. ඉතින් කොහෙද නිවන් දකින්න හදන්නේ? හරි වතුර ටික ගත්තා. ලිවේ තිබ්බා. රත් කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් එනවා ප්‍රශ්නය. ස්වාමීන් වහන්සේ tea bag the tea leaves the නේද? tea bag the tea leaves the ඔන්න ප්‍රශ්නයක් ආවා. හරි පොෂය ගැන හම් කතා කරමුකෝ. tea bag අපි වගේ ගොඩේ අය tea leaves නෑ නෑ තේ කොළ. හරි තේ කොළ ටිකක් ගත්තා. කෝප් එකට දාගත්තා. අර රත් වෙච්ච වතුර ටික එකට හලා ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? මොකද කරන්නේ? බයයි දැන් කතා කරන්න. මොකද කරන්නේ? මුමුන්නනෝ? ඈ? ටිකක් තියන්න ඕනේ. නේද? ටිකක් තියන්න ඕනේ පින්වතුනි. මේ තරුණ මහතුරු දන්නේ නැද්ද දේ හදන්නේ? කසාද බඳිනකොට ඊට පස්සේ ඉගෙන ගන්න පුළුවන් කියලා. දැන්නේ අම්මා තේ එක හදලා දෙන්න. මම Tamanටම හදා ගන්න ඕන වෙනකොට ඒක ඉගෙන ගන්නේනවා නිකම්ම. හරි ඉතින් ටිකක් වෙලා තිබ්බා. දැන් හොඳට අරකේ සාරය වතුරේකට වැදුනට පස්සේ මොක කරන්නද? දැන් පෙරන්න ඕනේ. පෙරලා ඉවරලා ආන්න සීනි දාලා බොනවා කියලා හුණා. එන්න මං කියන්න අඟුරු හඳුරන්න. ඔහොම කියපු නිසා හොඳයි. නැත්තම් සීනි කියන්නේ මොනවද අපි හාමුදුරනේ? නෑ ධර්මය බයි බනහනයි. හරි සිල්වත්. කොච්චර සිල්වත්ද කිව්වොත් ඒකට සීනි දාලවත් බොන්නේ නෑ. ඇයි? රසතෘෂ්ණා හටහුවේ කියලා. අනේ අනිච්චම් මෙහෙමත් සමයන් කිව්වලු. හා හා ඉතින් සීනි ටිකක් දැම්මා. ඊට පස්සේ? ඊට පස්සේ? පිටි එහෙමද? පිටි හිකුත් දැම්ම. ඊට පස්සේ මොකද කරන්නේ? ඩාන්ස් කරනවා. මේ මොකද කරන්නේ? කලත්තන්න ඕනේ. කලත්තල කලත්තල කලත්තල. ඊට පස්සේ ආයෙ පෙරනවද? ද ඔබ ගන්න කිරිපිටි කනෝ තමයි තියෙන්නේ. පොස් එකක් නම් ආයෙ පෙරන්න ඕනේ. ඒ අඩුවට වගේ තියෙනකන් නම් පෙරන්න ඕනේ නැහැ. හරි පෙරා ගත්තා. ඊට පස්සේ දැන් ඉතින් බොන්නයි තියෙන්නේ. කොහෙද? TV එක ඉස්සරහා වාඩි වෙලා. හරි ඔන්න එක ක්‍රමයක්. තව ක්‍රමයක්. ටී බෑග්. ඒ ක්‍රමෙත් ඔබ දන්නවා ඇති. අපි එහෙ හිටපු කාලේ පින්දිනේ තේ හැදුවම නෙමෙයි. මොකද මෙහෙ වගේ කිරියක එළිය තියලා තියන්න බෑ. ඒක ඉදික තියන්න ඕනේ ෆ්‍රිජ් එකේ දාලා. ඒකරි වතුර රත් කරා. තේකෝ පෙර දානවා ටී බෑග් එකත් එක්ක. ටිකක් වෙලා තියලා. ඊට පස්සේ ඒකටම සීනි දානවා, ඒකටම පිටි දානවා. පිටි හරි කිරි හරි. පිටි පාවිච්චි කරන්නේ නැහැ නේ ගොඩක් විට. කිරි දානවා. ඊට පස්සේ දැන් කිරි දැම්මම පස්සේ මොකෝ වෙන්නේ? නිවිලා. ෆ්‍රිජ් එකෙන් නෑ. ඕක දානවා මයික්‍රෝවේව් එකට. මේ මයික්‍රෝවේව් එකේ දෙතුන් තරයක් කැරකිලා එළියට ආවා. ඊට පස්සේ හැන්දක් අරගෙන අර ටී බෑග් එකට අද කරන්න ඕනේ. මොකටද? ඒකේ සාරය. ඊට පස්සේ ටී බෑග් එක අයින් කරා. ඕන් තේ එක බිව්වා. දැන් මම තේ හදාගන්න ක්‍රම දෙක තුනක්ම අපිට හොයාගන්න පුළුවන් නේද? තව තව රටවලට ගියනම් දින ගොඩක් ක්‍රම තියෙනවා තේ හදාගන්න. ඒ කියන්නේ තේ එකක් හදන්න නම් ක්‍රම කොච්චර තියෙනවද? සෑහෙන තියෙනවා. තේ එකක් හදන්න ක්‍රම ඔච්චර තිබ්බට මොකෝ පින්වතුනි? දුක හදන්න නම් තියෙන එක ක්‍රමයයි. දුක හදන්න තියෙන එක ක්‍රමයයි. මොකක් හදන්නද? දුක හදන්න. දුක හදන්න තියෙන එක ක්‍රමයයි. ආන්ගේ ක්‍රමයට කියන නම තමයි මොකද්ද? පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ දුක හදන ක්‍රමය. දුක හදන ක්‍රමයට කියලා කියනවා පටිච්ච සමුප්පාදය කියලා. නිවන් දකින්න නම් ඔබට පටිච්ච සමුප්පාදය ඕනේ පින්වතුනි. මම මේ කියන කාරණාව හොඳට සිහියට ගන්න. ඔබ අපි පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ පින්වතුනි එකම එක දෙයක් උදෙසා පමණයි. හරියට හුදෙක්ම නිවන් අවබෝධයේ පිණසයි වගේ. පටිච්ච සමුප්පාදයේ දැනගත යුත්තේ හුදෙක්ම දුක කෙලවර කර ගැනීම පිණිසයි. ඔතනින් එහාට ඔබ පටිච්ච සමුප්පාදය හොයන්න ගියොත් මට ඔබට කියන්න වෙනවා අර ආනන්ද හාමුදුරු කීපු ටිකට පස්සේ ටිකක් කිව්වේ තථාගතයන් වහන්සේ ආන් ඒ ටිකක් කියවන්න කියලා. හැබැයි ඔබට නිවන් දැකීම පිණිස පමණක්ම දුක කෙලවර කර ගැනීම පිණිස පමණක්ම නම් පටිච්ච සමුප්පාදය ඕනේ කරන්නේ. එහෙනම් පින්දින ආනන්ද හාමුදුරු කීපු ටික වළංගුයි. ස්වාමීනි මේක සරලයි. මට තේරෙනව මේ කියන දේ. ඕනම දෙයක් පින්දින තේරුණාට පස්සේ සරලද නැද්ද? සරලයි. ගණන් හදන හැටි අමාරුද ලේසිද? අහන කෙනාનું වෙනස් වෙනවනේ. ගණන් දීලා හදන්න කිව්වොත් එකතු කිරීමේ ලකුණ දාලා ඔබට නම් එකපාරක් බැලුවා ඇස් පියාගෙන හදලා ඉවර කරන්න පුළුවන් ගාන. හැබැයි පින් පොඩි දරුවෙක්ට දුන්නොත් එයාට පටන් ගන්න කොහෙන්ද කියලාත් හිතා ගන්න බැරි වෙයි. ඒකයි ඔබ යමක් තේරුම් ගන්න පින්තුනේ ඒක සරල වෙනවා. එහෙනම් ආයෙත් මම මේ මතක් කරන්නේ බොහෝම අවධාරණය කරලා ඔබට පටිච්ච සමුප්පාදය දැනගන්න ඕනේ දුක කෙලවර කර ගැනීම පිණිසයි නම් මම දැන් ඒ ටික ඔබට කියන්නම්. ඔබට පටිච්ච සමුප්පාදය දැනගන්න ඕනේ එතනින් එහා දෙයකට නම් සමා වෙන්න මම දන්නේ. මම ඒක හොයන්න ගියේ නෑ. මොකද මම තාම දුක් විඳින සත්වයෙක් මේ ස්කුණු සසරේ. මම දුක හදාගන්න එක කෙලවර කරගත දවසට මාත් එන්නම් ඔබත් එක්ක යන්න. පටිච්ච සමුප්පාදයේ තව මොන මොනවාද වැඩ කැලි තියෙන්නේ කියලා හොයලා බලන්න. දැන්ට නම් ඒව ඕන්නේ නෑ. එහෙම හොඳයිද නැත්නම් අපි ඊට පස්සේ ටික පොඩ්ඩක් කතා කරලා බලමුද? මොකද හිතන්නේ? හ්ම්? එහෙනම් දුක කෙලවර කරගෙන ඉමුද ඉස්සෙල්ලා කොටුම් කලේ? හරි. එහෙනම් පින්දිනි ඔබ තේරුම් ගන්න. අපිට අවශ්‍ය තරම තේරුම් ගන්න පටිච්ච සම්පදාය ගැඹුරු නෑ. අමාරු නෑ. වචන ටිකක් හරි නුහුරුයි වගේ ඇති. පටිච්ච සමුප්පාදය කියලා කිව්වහම හරි නුහුරුයි වගේ ඇති ඒ වචනේ. ටික අර සෞම්‍ය ගතියක් නැහැනේ ඒ වචනේ. අන පටිච්ච. සෞම්‍ය ගතියක් නැහැ ඒ වචනේ. අනිනෝ වගේ. හරි ඉතින්. කෙරෙන දෙයට අනුව තමයි වචනේ දැමිලා තියෙන්නේ. පටිච්ච සමුප්පාදේ මොකද හැදෙන්නේ? දුක. ඉතින් එහෙනම් සෞම්‍ය වචනයක් දාලා හරියනවද? නැහැනේ. සමනලයට සමනලයා කිව්වට කොටියට එහෙම කියන්නේ නැහැ නේද බින්දුනේ
කොටියා
සමනලයා එහෙමයි කියන්නේ සෞම්‍ය දෙයට සෞම්‍ය වචනයක් පාවිච්චි කරලාට කමක් නැහැ හැබැයි ඔබට දුක ගෙනත් දෙන දෙයකට බින්දුනේ සෞම්‍ය වචනයක් එහෙම දාගත්තොත් ආදරේ කියන එක දාගෙන දැන් වෙලා තියෙන දේ හරි එහෙනම් දැන් හොඳ අවධානයෙන් මේ ටික අහගන්න මයිකේ කිව්වේ සසර කරගත්තු පින්තුනේ හැම පිනක්ම තියෙනවා නම් ඔබට දැන් මේ වෙලාවේ තමයි ඔක අවශ්‍ය වෙන්නේ. නින්දට පරදින්න එපා. අපරාධ පින්තුනේ ඔබට මේ වෙලාවේ නින්ද ගියොත් නේද? යහපැත්තේ කවුරු හරි ඉන්නවා නම් චුට්ටක් නිදි කිරා වැටලා පොඩ්ඩ ඇඟිල්ලකින් කරුණාව දක්වන්න. දන්නවද ඇඟිල්ලෙන් කරුණාව දක්වන්න? මේ ඇඟිල්ලෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් පිංගු. කෙනෙක්ව රිද්දන්නත් පුළුවන්. පොඩ්ඩ හැරෙන්න ඕනේ ඒකට. නේද? පොඩි ඇන්ගල් එකක් දැම්මම මෙහෙම නේ පොඩ්ඩ මේ පැත්තට හැරෙවම රිද්දන්නත් පුළුවන්. හිත රිද්දන්නත් පුළුවන්. වචනෙන් රිද්දන්නත් පුළුවන්. කය රිද්දන්නත් පුළුවන්. ඒ වගේම කරුණාව දක්වන්නත් පුළුවන්. හරි බලගතුයි මේ ඇඟිල්ල. ඔබ හරි දෙයට එක පාවිච්චි කරන්න. හරි. මෙන්න මේ බෝඩ් එක මට පොඩ්ඩක් දාලා දෙන්න ප්‍රයන්ත. එහෙනම් පින්දින සීලු දනම තේරුම් ගන්න. ඔබට මේ සසරේ අහන්න හම්බෙච්ච හොඳම කාරණම්ම මුලින්ම කියලා ඉන්න. මේක තමයි මට නම් මේ සසරේ පින්දින අහන්න හම්බෙච්ච හොඳම කාරණාව. මාව සතුටට, ප්‍රීතියට, ප්‍රමෝදයට පත්වෙච්ච කාරණාව. ඒ තමයි දුක කියලා කියන්නේ හේතුන්ගේ ඵලයක්. දුක කියලා කියන්නේ හේතුන්ගේ ඵලයක්. ඇයි ඒක පින්දින මෙච්චර වහන්න වටින කාරණාවක් වෙන්නේ? ඇයි ඒක සතුටට කාරණාවක් වෙන්නේ? හේතු නැසූ කල්හි ඵලය නැසිනවා ඒකාන්තයි. ඉංග්‍රීසි භාෂාවෙන් පටිච්චසමුප්පාදයට දාලා තියෙනවා කියන්නේ ලස්සන නමක්. මං හරි කැමතියි නමට. මොකද ඒකෙන් ලොකු අර්ථයක් ගම්ම වෙනවා. Dependent origination කියලා. Dependent origination. Origination කියලා කියන්නේ යමක සම්භවය. Dependent කියලා කියන්නේ පිටින යමක් මත රඳා පවතිනවා කියලා කියන එක. පටිච්චසමුප්පාදයෙන් පිටින ඔබ තේරුම් ගත යුතු දේ තමයි මේ යමක සම්භවය කතා කරන දහමක් මේ තියෙන්නේ. මොකක් හරි යමක සම්භවය. ඒ කියන්නේ ඒක හටගත්තේ කොහොමද? ආන් ඒක පැහැදිලි කිරීම උදෙසා පිටින දේශනා කරපු දහමක් තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. දැන් මම එනවා ඔබෙන් අහන ප්‍රශ්නයක්. යමක සම්භවය දේශනා කිරීම උදෙසා පැහැදිලි කිරීම උදෙසා දේශනා කරපු ධර්ම මොකක්ද යමක? යමක සම්භවය උදෙසායි මේ ධර්ම දේශනා කරේ. මොකක් සම්භවයද? දුකේ සම්භවය. වෙන මොකක්වත් නෙමෙයි. වෙන මොකක්වත් තිරණ අපිට ඒක දැනගන්න ඕනද? නෑ. ඇයි ඒ? මොකටද අපි මේ පරිසම්පාදේ දැනගන්න හදන්නේ? සෝතාපන්න වෙන්න. හේවත් දුක කෙලවර කරගන්න. ඔච්චරයි පින්දුන අපිට ඕනේ. ඔය ටික විතරක් තේරුම් ගන්න ඔබ මහන්සි ගන්න. ඊට ටික පැත්තකට දාන්න. එහෙනම් පින්දුන ඔබට ලැබිච්ච හොඳම නිවුස් එක. දුක කියලා කියන්නේ හේතුන්ගේ ඵලයක්. හේතු නැසූ කල්හි ඵලය ඒකාන්තයෙන්ම නිරුද්ධ වෙනවා. ඔබ කැමති වුණත් නැති වුණත් පින්දුනේ හේතු නැසූත් ඵලය නිරුද්ධ වෙනවා. මොකද දුක කියලා කියන්නේ කැමැත්තට තියෙන එකක් එහෙම නෙමෙයි. දුකත් අනිච්චයි. කැමැත්තට දුක හටගන්නේ නැහැ. තේරුණා? ඒක හේතුන්ගේ ඵලයක්. හේතු තිබ්බොත් දුක හට නොගෙන තියෙන්නෙත් නැහැ. ඒ වගේම හේතු නැසූ කල්හි දුකට පැවැත්මක් නැහැ. එහෙනම් දුක කියලා කියන්නේ හේතුන්ගේ ඵලයක්. ඔන්න ඔබට ලැබෙන හොඳම නිවුස් එක. ඒ නිසා අපි දැන් ඔබට තියෙන බලයක්. ඔබට යමක් කරන්න පුළුවන් දුක ගැන. දැන් ඔබට ආයේ දුකට මට්ටු වෙන්න ඕනේ නැහැ. මෙච්චර කල ඔබ හිතාගෙන හිටියා අපි ඉතින් දුක් විඳිනවන්නේ මේ සසරේ මක් කරන්නද කියලා. මක් කරන්නද කියන්න එපා පින්දින අතින. එහෙම කියන තරම් වටින්නේ නැහැ පින්දින ඔබට. තථාගතයන් වහන්සේගේ දරුවෝ නම් පින්දින ඔබට මක් කරන්නද කියලා කියන්න එපා දුක ඉදිරියේ. දුකට ඔබ මට්ටු කරන්න දෙන්න එපා පින්දින. ඒකයි මම පටන් ගන්නකොටම කිව්වේ. මොකද දුක කියලා කියන්නේ හේතුන්ගේ ඵලයක් කියලා තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පහළලා දේශනා කරා. ඕන ඕක තුල තමයි පින්දින මට නම් බුදුන් පේන්නේ. බාන කොච්චර දෙයක්ද ඒ දුන්නේ කියලා. මිනිසුනේ දුක වනාහි හේතුන්ගේ ඵලයකි. අනේ සාදු. ඒකම මදිද පින්වතුනි? නෑ ඔබ හොඳ හීනයක් දැක්කා වගේ නෙමෙයිද ඒක? ලස්සන හීනයක් දැක්කා වගේ. දුක වනාහි හේතුන්ගේ ඵලයකි. අනේ සාදු. මොකද පින්දිනේ මෙච්චර කාල මිනිස්සු හිතන් හිටියේ දුක කියලා කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් එකක් කියලා. දුක ස්වායත්තයි. දුකට කාටවත් අත තියන්න බෑ. දුක එහෙමයි. දුක හිටියා දුක එහෙමයි. දුකෙන් අපි හැමදාම පීඩාව විඳිනවා. අපිට කරන්න දෙයක් නෑ. පින්දිනේ එහෙම නෙමෙයි. දුක කියලා කියන්නේ සම්භවය යම් හේතු සමදායක් මත පදනම් වූ දෙයක්. ආන් ඒ නිසා ඒ හේතුවට ප්‍රතිකාර කරොත් දුකට පැවැත්මක් නෑ. පාටියක් දාන්න වටින්නේ නැද්ද ඔය කියපු කාරණාවට? ඕකටම පාටියක් දාන්න වටිනවා. යාළු ටිකට එන්න කියලා. මොකෝ පාටිය? මට තේරුම් ගියානේ මේ දුක කියලා කියන්නේ හේතුන්ගේ ඵලයක් කියලා. හරි පවර්ෆුල් පිං ඔබට මම මේ කියන දේ තේරෙනවා නම් පුදුම බලයක් තියෙන ඔන්න ඔය කියන ඥාණයට. දුක හේතුන්ගේ ඵලයක්. ඉස්සර පිංදින මිනිස්සු ලෙඩ රෝග කියන දේවල් දෙවියන් විසින් නැති කරපු දේවල් කියලා හිතාගෙන හිටපු කාලයක් තිබ්බා. ඔවුද නැද්ද? අහස ගිගුරුම් දෙද්දි, අකුණු ගහද්දි, වැසි වහිද්දි, වැසි නොවසිද්දි මිනිස්සු විශ්වාස කරා පින්විතනි මේ දෙවියන් වහන්සේ අපිත් එක්ක තරහ වෙලා. ඒකට හේතුව මිනිස්සුන්ට ඒවල හේතු ප්‍රත්‍ය ගලප ගන්න බැරි වුණා. ගින්නක් හටගත්තට පස්සේ මිනිස්සු ගින්නෙන් පිච්චුණා. ගෙවල් දොරවල් පිටින් පින්විතනි පිච්චුණා. මොකද මිනිස්සු දැනන් හිටියේ නැහැ ගින්න කියලා කියන්නේ මොකක් කියලාද? හේතුන්ගේ ඵලයක් කියලා. ආන් එක යම් දවසක දැනගත්තනම් දැන් ආයෙ එතනින් එහාට ගින්නෙන් බැට ගන්න ඕනේද? නෑ. ඕනේ වෙලාවට පාවිච්චි කරන ඕනේ නැති වෙලාවට අයින් කරලා දානවා. ඔබට අද ගින්නක් නිවන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ ගින්න හේතුන්ගේ ඵලයක් බව දන්න නිසාම නෙමෙයිද? ගින්න හේතුන්ගේ ඵලයක් කියලා නොදන්න ගත්තනම් ඔබට හැමදාමත් ඉන්නේ ගින්නෙන් පිච්චෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ. පැහැදිලිද මම මේ කියන එක? ආන් ඒ වගේ පින්වතුනි දුක කියලා කියන්නේ හේතුන්ගේ ඵලයක්. ඒ නිසා ඔබ කවුරුත් දුක ඉදිරියේ අසරණ වෙන්න ඕනේ නැහැ. අද ඔබට තියෙනවා ඇති එක එක જાති මානසික දුක් වේදනා. අම්මා මැරුණාම දුක ඇති. දැන් මේ මතක් කරද්දිත් අම්මා මැරිච්ච එක මතක් වෙලා ආවෙති. දැන් ආයෙත් දුක ඇති හිතට. බලන්න පින්වතුනි ඔබ දුක හදා ගන්න ඔය. අද උදේ බත් කෑව නේද? එන්න කලින් ඔබේ හිත දැන් මොකද්ද ඔය කරන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන. ඕකන මේ දැන් ඔය හිතේ යන්නේ කොයින්ද කියලා වරෙන්? දුකෙන්. ඔය හිතට ওই ටික කරන්න ශක්තිය දුන්නේ කවුද? අද උදේ කපු බත් ටික. එහෙනම් අද උදේ බත් කාලා තියෙන්නේ මොකටද? දුක හදන්න. දුකට කැමති නැහැ නේ? එන හදන්. දවල් කන බත් ටිකෙන් මොකද කරන්නේ? දුක හදනවා. දුකට කැමති නැති අය දුක හදනවා. දැන් මම මේ කියන කාරණා හොඳට අහගන්න. එතකොට ඔබට තේරෙයි මේ දුක නසා ගන්නවා කියලා කියන එක මොන තරම් ලේසි වැඩක්ද කියලා. සිවුරක් අඳගෙන හිටපු නිසා පින්දින මම එකතන හිටියා නැත්තම් මට මේක තේරෙච්චලයි මං උඩ පැනලා කෑ ගහනවා. ඒ තරම් ප්‍රීතියක් ආවේ හිතට. පින්දිනේ දුක හදන ක්‍රමවේදය පටන් ගන්නෙ මොකෙන්ද? මොකෙන්ද ඒ ක්‍රියාවලිය ආරම්භය? අවිද්‍යාව. අවිද්‍යාවෙන් පටන් ගන්න මේ ක්‍රියාවලිය කෙලවර වෙනව ගින්නේ. එහෙම නේද? අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? දුක ගැන නොදන්නකම. දුක්ඛේ අඥාන. දුක සමුදය අඥාන. දුක්ඛ නිරෝධය අඥාන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. ඔය ඔක්කොම ගැන හිතන්න ඕනෙත් නැහැ. දුක්ඛේ අඥානං කියන එක විතරක් ගන්න. එහෙම නැත්නම් දුක්ඛ සමුදය අඥානං කියන එක විතරක් ගන්න. පටිච්චසමුපාදය කියන ක්‍රියාවලිය පෙන්වන්නේ දුක සමුදය වෙන හැටි නේද? එහෙම නේද? දුක සමුදය වෙනවා කියලා කියන්නේ ක්‍රියාවලියක් නේද? මම කියන නිසා ඔව් කියන්නේ එහෙම එපා වන්දේ. නැත්නම් මේක තේරෙන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න මේ කියන කාරණාව. පටිච්චසමුපාදය කියලා කියන්නේ ක්‍රියාවලියක් වින්නතුනේ. එහෙමද නැත්? හරියට තේ හදනවා වගේ ක්‍රියාවලිය. ස්ටෙප් බයි ස්ටෙප් අපි ලියන්නේ. ප්‍රථමයෙන් වතුර ටික රත් කරන්න. දෙවනුව තේ කොළ ටික දාන්න. ආන් ඒ වගේ ප්‍රථමයෙන් අවිද්‍යාව. දෙවනුව අවිද්‍යාව පත්‍ය සංඛාරා. තුන්වනුව ආන් ඒ වගේ යනවා නේද ඔය කියන ක්‍රියාවලිය. පින්දුනෝක ක්‍රියාවලියක්. ඔය ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ අවිද්‍යාවෙන්. දුක සමුදය වෙන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව කියලා කියන්නේ දුක සමුදය වෙන ක්‍රියාවලිය නොදන්නකම. හරි සියුම් කරුණ පුළුවන් නම් තේරුම් ගන්න. හයියෙන් පුටුවල්ලන් ඉන්න මොකද මේක තේරුම් ගත්තම ඔබ උඩබණි. කොච්චර ලේසිද කියලා දුක නසා ගන්න. ආයෙත් කියන්න. දුක හැදෙනවා කියලා කියන්නේ ක්‍රියාවලියක්. මිසක් සතෙක් නෑ කහවලක ඔය ඇතවිලා මෙමෙ ඇනෑන ඉන්න දුක දෙන. ඒක ක්‍රියාවලියක්. දේ දුන්නක් කියලා කියන්නේ මොකද්ද? පින්දනේ ක්‍රියාවලියක්. අහසෙන් වැටෙන වතුර බින්දු. සූර්යාලෝකය ඇවිල්ලා වැටලා ඒක පරාවර්තනය වුණාම අපිට පේන දේ තමයි දේ දුන. එහෙනම් දේ දුන කියලා කියන්නේ ක්‍රියාවලියක්. වැස්ස කියලා කියන්නේ ක්‍රියාවලියක්. ආන් ඒ වගේ දුක කියලා කියන බින්දනේ ක්‍රියාවලියක්. ක්‍රියාවලියක් කියන එක තේරෙන හැමෝටම නේ ප්‍රොසෙස් එකක්. එනම් process එක start එකක් තියෙනවා මැදක් තියෙනවා අවසානයක් තියෙනවා ආරම්භයක් මැදක් අවසානයක් තියෙන ඕනම process එකක මේ process එක start වෙන්නේ process එක ගැන නොදන්න කම නිසා අවිද්‍යාව පත්‍ය සංකාර කියලා ක්‍රියාවලිය දුවන්නේ මොකක් සමුදේ වෙන්නද දුක සමුදේ වෙන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද දුක සමුදේ අඥාන බුදුපියාණන් වහන්සේ දේශනා කර අපි දින එකක් තේරුම් ගත නම් අනිත් තුනම තේරුම් ගන්නවා කියලා කිව්වද නැද්ද උන්වහන්සේ? එහෙනම් පළවෙනි ආර්ය සත්‍ය තේරුම් ගත නම් අනිත් තුන වැටහෙනවා. දෙවෙනි ආර්ය සත්‍ය තේරුම් ගත නම් අනිත් තුන වැටහෙනවා. තුන්වෙනි ආර්ය සත්‍ය තේරුම් ගත නම් අනිත් තුන වැටහෙනවා. හතරවෙනි ආර්ය සත්‍ය තේරුම් ගත නම් අනිත් තුන වැටහෙනවා. පටිච්චසමුපාදයේ තියෙන්නේ දුක සමුදය වෙන හැටි කියලා දෙන්න. අවිද්‍යාව කියලා කියන්නේ දුක සමුදය වෙන හැටි නොදන්නකම. දැන් ඔබ හිතලා බලලා කියන්න. දුක කෙලවර කරන්නේ කොච්චර ලේසිද කියලා. දුක සමුදය වෙන හැටි දැනගත්ත සැනින්ම දුක මොකද වෙන්නේ? ඉවරයි. ඔකට මම දෙන්න මෙන්න මේ උදාහරණය. ඔබ වැඩක් කර කර ඉන්න ගමන් කෙනෙක් පොල්ලක් උස්සන් එනවා ඔබට තඩි බාන. ඔබට පේනවා. නැමෙ ඔබ දැන් දැක්කේ නැහැ. තාම දැක්කේ නැහැ. කෙනෙක් පොල්ලක් උස්සගෙන ඔබට තඩි බාන. හරිද? දැන් මෙයා තඩි බෑවොත් ඔබට මොකද වෙන්නේ? පුදුමාවිතේ පුදුමාකාර දුකක් හටගන්නවා. මරණය හෝ මරණයට සමාන දුකක් ඔබට සිද්ධ වෙනවා විඳින්න. පින්වතුනි, කොච්චර හොඳද ඒ මිනිස්සයව ඔබ දැක්ක ගමන් ඒ මිනිස්සේ වාස් වෙනවා. ඒ කියන්නේ ඒක රණතුරක් වෙනව නෙමෙයි. ඔබට ගහන්න එන මිනිස්සයා එතනින් එහාට ගහන් එන්නේ නැහැ. ඔබට කරන්න තිබෙ එක දෙයයි ඒව දකින්. කවුරු කිනාන් මිනිස්සේ කවට ගහන්නේ නෝ කො? බලපු ගමන් නැහැ. දකින් නැතුව හිටපු තාක්කල් විතරයි යා හිටියේ ආවේ ළඟට දුවගෙන. ඇයි? දුක සමුදය වෙන හැටි නොදන්නාකම නිසා තමයි දුක සමුදය වෙන්නේ. ආයෙත් කියන්න. තාම පැන්නේ නැහැ කවුරුත්. හොඳට අල්ලන් ඉන්න පුටුව. පින්දුනේ පුදුම සතුටක් තියෙන මේක තේරුම් යනකොට ඔබට වැටහි පින්දුනේ වෙන කරන්න දෙයක් නෑ අනිච්ච දුක්ඛ අනත්ත වඩනව හැරෙන්න. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් ස්වාමීනි පටිච්චසමුපාදේ හරි මට තේරෙනවා නමුත් මේක ප්‍රායෝගිකව මොකද්ද මං කරන්න ඕනේ? ඔයක තමයි මේ උත්තරේ දෙන්න හදන්නේ. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ පින්වතුනි දුක සමුදය වෙන ක්‍රමය. දුක සමුදය වෙන ක්‍රමය පටන් ගන්නේ දුක සමුදය වෙන ක්‍රමය නොදන්නා කම නිසායි. දැන් දුක සමුදය වෙන ක්‍රමය දැකගත්තනම් දුක සමුදය වෙන ක්‍රමය දුවයිද? නෑ. මාන කොච්චර ලේසිද කියලා? ඔබට තියෙන්නේ ක්‍රමය දැනගන්න විතරයි. ඒක දැනගත්ත ගමන් ඒක නවතිනවා. පැත්තකින් ටැප් එකක් ලීක් කරන සද්දයක් එනවා. ටික් 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 ගල සද්දයක් එනවා. මොන මොකද ඒ සද්ද? බැලුවා ටැප් එක දිහා. මෙන්න ටැප් එක ලීක් කරන එක නැවතිලා. ආය ඔබ ගිහිල්ලා ටැප් එක ලීක් කරන එක හැදුවද? නෑ නෑ නෑ. මං කියන්නේ ඇත්ත ලෝකේ නම් ගිහිල්ලා හදන්න ඕනේ තමයි. ඒ ඇත්ත ලෝකේ. බොරු දුක කියලා කියන්නේ ඇත්තද බොරුවද? බොරුවා. මම මේ hina නෑ දන්නවද? ඔක්කොම කනෙක්ට් වෙනවා හිත ඇතුලේ. ඒක hina නෑ. ධර්ම ප්‍රීතිය විඳිනවා පින්වතුනි. ඔබත් විඳින්න ඔබත් විඳින්න. මේක ෆ්‍රී ප්‍රීති බනිස් මේ. අද ප්‍රීති බනිස් දන්සලක්. ටැප් එකක් ලීක් වෙනවා. සද්දයක් ඇහෙනවා. ඔබ හැල්ල බලන මොකද්ද සද්ද? ඔබ ටැප් එක දැක්ක ගමන් ලීක් එක ඉවරයි. අර ටික් ගාලා එක බිඳුවක් ගන්නවනේ ආයෙ වැටෙන්නේ නැහැ. දැන් ආයෙ ටැප් එක ලීක් වෙන්නෙත් නැහැ. මෙච්චර වෙලා ටැප් එක ලීක් උනේ ඔබේ ටැප් එක ලීක් වෙන බව දැක්කේ නැති නිසායි. ඊට පස්සේ ඔබට එතනට ඇවිදගෙන ගිහලා ටැප් එක හදන්න ඕනේ නැහැ. එහෙම වුණා නම් කොච්චර හොඳද? එහෙම නැහැ තමයි. ගිහලා හදන්න ඕනේ. එහෙම වුණා නම් කොච්චර හොඳද? හොඳද නැද්ද? දැන් ඊට පස්සේ ඔබට ප්‍රශ්නයක් විසඳන්න ඕන නම් ප්‍රශ්නේ දකින්න විතරයි තියෙන්නේ. ඔබ මෙහෙම වාඩිලා ඉද්දි පිංගුතනේ ගහකින් පොල් ගෙඩියක් ඔබේ ඔළුවට කඩා වැටෙනවා. දැන් ඔන්න එනවා මග. කෙනෙක් ඉන්නේ ඒ අයින්නේ අයින්නේ. ඔය පොල් ගෙඩියක් කඩා වැටෙනවා. කෝ? කෝ? හයි දැකපු ගමන් පොල් ගෙඩිය මොකදලා තියෙන්නේ? නැහැ. එහෙම වුණා නම් හොඳ නැද්ද? ඇත්ත ලෝකෙ එහෙම නැහැ. හැබැයි බොරුවට හදාගත්තු දෙයක් එහෙම තමයි. එහෙනම් දුක කියලා කියන්නේ ඇත්තද බොරුවද? බොරුවක් තනි කර බොරුවක්. හොඳ නැද්ද? ආයෙත් මම මතක් කරන්න. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ පින්වතුනි දුක සමුදය වෙන ක්‍රමය. පටිච්ච සමුප්පාදෙන් දුකයි තව මොනවාද සමුදය වෙන්නේ? දුකයි මම දෙක තුනක් කියන්නේ. වැඩි වෙලාව නැහැ. කෙටියෙන් කියමු. එක දුක. හරි දෙවෙනි එක. සීනි 500. නෑ ඒක ෆලින් කීප් එකනේ මං අහන්නේ දෙවෙනියට මොකද සමුදේ වෙන්නේ? ඇයි නෑ? එක කිව්වා දැන් දුක කියලා දෙවෙනියට මොකද සමුදේ වෙන්නේ? ඇත්තට තමයිද? හා. පටිච්චසමුප්පාදෙන් ඔබ අපි දැනගන්න ඕනේ සමුදේ වෙන්නේ එකයි. මොකද්ද? දුක සහ නෑ ඇත්තරයි. වෙන මොනවා සමුදේ වුණා අපිට වැඩක් තියනවද? අපිට වැඩක් නෑ. අපි දුක් විඳිනවා නම් විඳින්න වෙන තව මොක සමුදේ වුණා අපිට මොකෝ? අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒකෙන් දුක සමුදේ වෙනවනේ. එහෙනම් පටිච්චසමුප්පාදයෙන් කියන්නේ පින්නේ දුක සමුදේ වෙන ක්‍රමය. පටන් ගත්තේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? දුක සමුදේ අඥානං. දුක සමුදේ වෙන ක්‍රමේ නොදන්නාකම. දුක නිරෝධ කරන මාර්ගය මොකද්ද? මොකක් නිරෝධ කරොත්ද දුක නිරෝධ වෙන්නේ? ජරා මරණ නිරෝධ කරොත් ඊට පස්සේ මොකද්ද? ඊට කලින් ජාති නිරෝධ කරන්න ඕනේ, ඊට කලින් භව නිරෝධ කරන්න ඕනේ, ඊට කලින් උපාදාන නිරෝධ කරන්න ඕනේ, ඕම ඊට පස්සේ චකුස් නිරෝධ කරන්න, චුකුස් නිරෝධ කරන්න, ටකස් නිරෝධ කරන්න ඕනේ. ඔහොම ගිහිල්ලා මොකද අන්තිම නිරෝධ කරන්න තිබ්බේ? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කිව්වේ මොකද්ද? දුක හට ගන්න ක්‍රමය නොදන්නකම. එහෙනම් දුක හට ගන්න ක්‍රමය දැනගත්ත සැනින්ම පින්තුනේ දුකට මොකද උනේ? ඉවරයි. දැක්ක ගමන් වාස්පයි. හරියට සමහර භූතයෝ ඉන්නේ. උන් පේන්නේ නැතිව ඉන්න තාක්කල් විතරයි. උන්ව බලන්නේ නැතුව ඉන්න තාක්කල් විතරයි උන් ඉන්නේ. කවුරු හරි වැරදිලා උන්ව දැක්කොත් එහෙනම් උන් ඒ වෙලාවෙම චුත වෙනවා. දුක කියලා කියන්නේ ආන් ඒ වගේ එකක්. හොඳද නැද්ද? බාහන කොච්චර ලේසිද කියලා පින්නතනේ. ඔබ හිතලා බලන්න මේ තථාගතයන් වහන්සේ ඕන් ඔතෙන්ට මේක ගෙනත් දුන්න කියලා කියන්නේ බාණවින්දන් උන්වහන්සේ කොච්චර සරල කරලා දුන්නද කියලා. මහමෙර පරදවන ප්‍රඥාවක්, මහා සමුද්‍රයේ පරදවන ප්‍රඥාවක්, මහා අනන්ත විශ්වයේ පරදවන ප්‍රඥාවක්, සියල්ල දන්නා, සියල්ල දකින උන්වහන්සේ අපිට ඔය ඔක්කොම ටික කිව්වනම් එහෙම මං තාමත් සසර යන අතේක. උන්වහන්සේ කරේ පින්විතනේ, උන්වහන්සේ දන්න සියල්ලෙන් අවශ්‍ය ඩිංග අරන් දුන්නා. ඕංගෝ කරගන්න. බාන ලස්සන බින්දින උන්වහන්සේ අවිද්‍යාවට ගලපපු හැටි දුක හටගන්න ක්‍රමෙ. අවිද්‍යාව කියලා කියන්නේම දුක හටගන්න ක්‍රමේ නොදන්නාකම. ඕක දැනගත්තකමම එතනින් එහාට දුක හටගන්න ක්‍රමේ දුවන්නේ නැහැ. එහෙනම් ඒක දැනගන්නයි තව මොකද කරන්න ඕන දුක නවත්තන්න? මොකද කරන්න ඕන තව? එච්චරයි කරන්න තියෙන්නේ. දුක හටගන්න ක්‍රමේ දැනගත්තට පස්සේ තව මොනවද කරන්න ඕන දුක නවත්තන්න? ගිහිලා දැන් නවත්තන්නත් ඕනේද? නෑ නෑ නෑ. වාහනයක නම් සද්දයක් එනවා නම් පින්වතුනි බොනට් එකෙන් ඉස්සෙල්ලා ඒක දැනගන්න ඕනේ කොතනද ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ වාහනේ ගිහිල්ලා ඒ මොකක් හරි තියෙන දේක හදන්න ඕනේ. අලුතෙන් කෑල්ලක් ගෙනල්ලා හයි කරන්න ඕනේ. ලෙඩේ හදන්න ඕනේ. හැබැයි මේක එහෙම නැහැ. දුක හටගන්න ක්‍රමේ නොදන්නාකම නිසායි දුක හටගන්න ක්‍රමේ හටගෙන තියෙන්නේ. දුක හටගන්න ක්‍රමේ දැනගත්ත සැනින් එතනින් එහාට දුක හටගන්න ක්‍රමේ දුවන්නේ නැහැ. වාහන කොච්චර ලේසිද කියලා මට කියන්න ඔයිට ඩවක සරල කරන්න පුළුවන්ද කියලා. බාන කොච්චර සල්ලයිද කියලා බින්නතුනි. කොච්චර සල්ලයිද? ඔබ පාර ඇවිදගෙන නැද්ද ඉතින් සර්පයෙක් ඉන්නවා. ඔබ දැන් දන්නවා සර්පයා දෂ්ට කරනවා. ඔබ සර්පයා දැකපු ගමන් සර්පයා නැහැ. එතකන් විතරයි සර්පයා හිටියේ. දැකලා ආයි සර්පයා අයින් කරන්න මුකුත් කරන්න ඕනේ නැහැ. එහෙම වුණා නම් හොඳ නැද්ද? එහෙම වුණා නම් හොඳ නැද්ද? කොච්චර හොඳයිද? හැබැයි එහෙම නෑ පිංගුද නැත්ත ලෝකේ. බොරු ලෝකේ නම් එහෙම තමයි. මොකද බොරුව කියලා කියන්නේම හිතින් හදාගත් එකක්. ඔබට දැනෙන පිංගුද පුදුම බලයක් දැන් මේ හිතට. ඔබට දැනෙන අනිවාර්යෙන් මේක නම් කරන්න පුළුවන්. ආයේ ඒක නම් කිරි ගහට යන්න වගේ ෂුවර් වැඩේ. ඔබට එහෙම දැනෙන්න ඕනේ පිංගුද මේ මම මේ කියන දේ ඔබට තේරෙනව නම් දැන්. ඒ අනිවාර්යෙන් කරන්න පුළුවන් පිංගුද. ඒකයි අන්තිම අනිච්ච දුක්ඛ අනත්ත ගාවට ගෙනත් දැම්මේ. අනිච්ච දුක්ඛ අනත්ත නොදන්නාකම නිසායි පිංගුදු දුක් විඳින්නේ. එච්චරයි. ඒක දැනගත සැනින්ම පිංගුදුනි දුක් විඳින ක්‍රමය නවතිනවා. දුක කියලා කියන්නේ පිටින් අபிසංකාරයේ ප්‍රතිඵලය. ඔබ අනිච්ච දුක්ඛ අනත්ත මානසිකාරය කරන වෙලාවෙත් පිටින් යන්නේ කුසල සංකාර. දැන් අර මං කලින් කිව්ව කාරණාව එකෙන් ඔප්පු වෙන්නේ නැද්ද? අනිච්ච දුක්ඛ අනත්ත මානසිකාරය කරන වෙලාවෙ දුවන්නේ කුසල සංකාර. කො දුක නැහනේ. එන අනිච්ච දුක්ඛ අනත්ත කියන මානසිකාරයේ නැති වෙලාවේ විතරයි දුක සමුදය වෙන්නේ. ඒ කියන්නේ දුක සමුදය වෙන හැටි නොදන්නා වෙලාවේ විතරයි දුක සමුදය වෙන්නේ. පාටියක් දාමු බෙන්ගදිනේ පාටියක් දාමු. ඔබට දැනෙන්න ඕනේ දැන් සුපර්මෑන් වගේ. මේ කියන දේ තේරෙනව නම් පුදුම සතුටක් ඔබට දැනෙන්න ඕනේ බෙන්ගද. කොච්චර සරලයිද කියලා මේ කියන දේ. ආය පින්න අනිච්ච දුක්ඛ අනත්ත ගාවටමයි මේක එන්නේ. සමයි. කොහෙන් රවුම් ගැහුවත් පින්න අන්තිමට එන්නේ අනිච්ච දුක්ඛ අනත්ත ගාවට. අනිච්ච දුක්ඛ අනත්ත නොදන්නාකම නිසාමයි පින්නතින් ලෝක සත්‍යය දුක් විඳින්නේ. එහෙනම් ඔබ කොච්චර පින්වන්තයිද? පින්දුනි වෙන ක්‍රමයක් නැහැනේ දුක හටගන්න. ඔය බස් එකට මගින් ඇවිල්ලා නගින්න බෑනේ. අபிසංකාර මන් නවත්තනෝ කියලා ඔකට එන්න බෑනේ පින්දුනි. උපාදාන නවත්තනෝ කියලා එන්න බෑනේ. තණ්හා නවත්තනෝ කියලා එන්න බෑනේ. එහෙනම් එන්න තියෙන එකම පාර තියෙන්නේ අනිච්ච දුක්ඛ අනත්ත හරහා. එහෙනම් අනිච්ච දුක්ඛ අනත්ත කියන වචන තුන ඔබට ඇහෙන්න හරි ඔබ කොච්චර පින්වන්තයිද? මොකද පින්නේ අවිද්‍යාව නිරෝධ කරොත් විතරයි අபிසංකාර නිරෝධ වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ සංකාර නිරෝධ කරන්න. පහන් කීයක් පත්තු කරොත් සංකාර නිරෝධ වෙන්නේ? මල් කීයක් පූජා කරොත් සංකාර නිරෝධ වෙන්නේ? මොකද සංකාර නිරෝධ කරන්න ඕනේ පින්විතනේ භව ජාති හැදලා ගිනි හතරෙන් ගන්න නිරුද්ධ වෙන්න. හවුද නැද්ද? සංකාර නිරුද්ධ වෙන්නම ඕනේ. සංකාර නිරුද්ධ වෙන ක්‍රම තුනක් මට කියන්න. එකක් කියන්න. අවිද්‍යාව නිරෝධ. දෙක. නැයි කලින් කිව්වන් දෙවෙනි නෑ කිව්වා දෙක 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 එච්චරනේ තියෙන්නේ අවිද්‍යාව කියලා කිව්වේ මේ දුක හටගන්න ක්‍රමය නොදන්නාකම වෙනත් වචනෙන් කියනවනම් අනිච්ච දුක්ඛ අනාත්ත ගැන තියෙන අනවබෝධය අනිච්ච දුක්ඛ අනාත්ත අවබෝධ වුණා නම් දැන් පින්නේ දුක හටගන්න ක්‍රමය ඔබට අවබෝධයි ඒතයි දුක නැති කරන්න ඔබ කල යුතුයක් නැත බෝධිසත්වයන් වහන්සේ පිංගුදෙනි දුක් විඳපු අන්තිම මොහොත උන්වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න තිබ්බ මොහොත කලින් තිබ්බ මොහොත මොකද ඒ බුද්ධත්වයත් සමගම පිංගුතුනි උන්වහන්සේට ඥානයක් පහළ වුණා අවිද්‍යාව නිරුද්ධ වුණා දුක හටගන්න ක්‍රමය නැවතුණා එච්චර වාන කොච්චර පවර්ෆුල්ද කියලා මම මේ කියන කාරණා මම කියන කාරණා නෙමෙයි මේක තමයි දෙන්නේ තථාගතයන් වහන්සේ අපිට දුන්නේ දුන්න දායාදේ ඒ කියන්නේ මේ දුන්නා විතරක් නෙමෙයි දෙන්න තියෙන හොඳම විදිහට උන්වහන්සේ අපිට දීලා තියෙන්නේ ඔබට ගෙදරට නෑදා ගෙදරක යද්දි ඔබට පුළුවන් කේක් එකක් අරන් යන්න. මෙන්න කේක් එකක් ගෙනාවා. එහෙම දෙන්නත් පුළුවන්. නැත්නම් ඒක රැප් කරලා උඩින් මලක් ගහලා අර ඔබ පිරිකරන්ගෙන් රැප් කෝච්චර කිව්වත් පත්තරේ පිටු උරන්ගෙන් උතන් එන්න කියලා. ඔබ ගේනෙම උතාගෙන රැපින් පෙවරවලනේ. ඉතින් ඒකේ උතලා රිබන් එකක් ඇන් දාලා කවියක් ලියලා මලක් ගහලා නිබ්බහන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා. දැන් ඔය දෙනව නෙමෙයිනේ පිංගුදනේ. දෙන්න පුළුවන් උපරිම විදිහට ඔය දෙන්නේ. බලන්න ඔබ තථාගතයන් වහන්සේ අපිට ධර්ම දුන්නද නැත්නම් දෙන්න තියෙන හොඳම විදිහට දුන්නේ කියලා දෙන්න තියෙන හොඳම විදිහට දුන්නේ පින්වතුනි ඔක්කොම ගෙනල්ලා නැවතුව අවිද්‍යාව ගාව ඕන් ඔතන බෙහෙත් කරගන්න ඉවරයි ප්‍රශ්නේ අවිද්‍යාව කියලා කිව්වෙම දුක හටගන්න ක්‍රමය නොදන්නාකම එච්චරයිනේ ඒක තේරුම් ගත්තට පස්සේ ආයි දුක හටගන්න එක නවත්තන්න වෙන මුකුත් කරන්න ඕනේ නැහනේ වෙන මුකුත් කරන්න ඕනේ නැහැ පොඩ බෝඩ් එකේ ලියලා බලමු මොකක්ද මේ කියන්නේ කියලා හොඳට මේක ඔබේ හිතට කාවද්ද ගන්න පින්වතුනි ඔබට දැනේ ඔබ සුපර්මෑන් වගේ එතකොට මම ඔබට කියන්නම් ඇයි ගුරුහාඳුරු කියන්නේ මේ චකස් චුකුස් චිකිස් චොකස් ඇයි උන්වහන්සේ ඒව ගැන වැඩි කතා කරන්න යන්නේ නැත්තේ කියලා ඒව ගැන කතා කරලා වැඩක් නැහැ මොකද දුක හටගන්නේ චකුස් චුකුස් ගැන නොදන්න කම නිසා නෙමෙයි දුක හටගන්න ක්‍රමය මොකද්ද ඒක පටන් ගත්තේ කොහොමද කියලා නොදන්න කම නිසා ඒක දැනගත්තම මං දුක ඉවරයි ඔබ දන්නවා අපි කාලය දිස්සේ කතා කරගෙන ආවා මේ උදා වෙන වැය වෙන ක්‍රමයක් ගැන මතකයි නේද මෙන්න මෙහෙම එකක් ඇන්දේ හිතක් උදා වෙනවා හිතක් වැය වෙනවා ඔය හිතේ ඇවිල්ලා බැහැ ගන්නවා පින්වතුනි රූප ආන්ගේ රූපේ විස්තර විග්‍රහ වෙන්න වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් හතරක් මේ හිතේ උදා වෙනවා ඕන් එතකොට පහ ගැන ඔබට එන අවබෝධය දැන් රූපයක් දැක්ක බව දන්නවා ශබ්දයක් ඇහිච්ච බව දන්නවා ගන්ධයක් රසයක් ස්පර්ශයක් ආපු බව දන්නවා ඒක දැනගත්ත හඳුනගත්ත මේ පහේව තමයි මේ හැමදැනකම පින්වතුනි ඇවිල්ලා බහ ගන්න මේක හොඳට මහගත්තුත් පින්වතුනි ඔබට තේරෙයි මේ ඔබ කියලා කියන් හිතන් ඉන්නේ කාවද කියලා හින්තරය බාන විදින මොහොතකට කල්පනා කරලා ඔබ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොහොතකට දැන් මාව පේන්නේ කමතක් කරලා මේ වටේ පිටේ තියෙන දේවල් අමතක කරලා පොඩ්ඩක් ඔබ දිහාවට ඔබේ අවධානය යොමු කරගන්න ඔබට හොඳට දැනවන කයක් තියෙනවා කියලා හදවත ගැහෙනවා හුස්ම ටික වැටෙනවා කයක් තියෙනවා ඒ වගේම ඔබට ඔය හිතන දේ හිතන්න පුළුවන් වෙන මනක් තියෙනවනේ ඔය මනේ දැන් ඔබ දන්නවා පිටින් පහක් උදා වෙනවා පහක් වැය වෙනවා කියලා ඕන් ඔය කියන සංසිද්ධිය පිළිබඳින් අරිහතුන් වහන්සේටත් සිද්ධ වෙනවා. මම මේ ඇඳලා තියෙන දේ අරිහතුන් වහන්සේගේ හිතෙත් වෙන දෙයක්. පහක් උදා වෙනවා පහක් වැය වෙනවා. එහෙනම් ඉතින් අරිහතුන් වහන්සේ ජීවත් වෙනවා කියලා කියන්නේ කයේ පැවැත්මට අමතරව හිතක් උදා වෙනවා හිතක් වැය වෙනවා. උදා වෙච්ච හිතේ පහක් උදා වෙනවා වැය වෙන හිතේ අර උදා වෙච්ච පහ වැය වෙලා යනවා. ඕන් ඔච්චර අරිහතුන් වහන්සේ ජීවත් වෙනවා කියලා කියන්නේ. දැන් බලන්න අපි අහලා තියෙනවා ජරා මරණ නිසා මොකක් හට ගන්නවා කියලා දුක නැත්නම් 11 මහා ගින්න ජරා මරණ නිසා 11 ගින්නක් හට ගන්නවා වින්දුත අරිහතුන් වහන්සේ ගිහිත ජරාවට මරණයට යන්නේ නැද්ද යන්නේ නැද්ද යනවා මේ තින් ජරාවට මරණයට යනවා උන්වහන්සේගේ හිතත් උදා වෙනව වැය වෙනව උන්වහන්සේගේ හිතේ උදා වෙන පහත් ඒ හිතත් එක්ක උදා වෙනව වැය වෙනව ඇයි පහ උදා වෙන්නේ වැය වෙන්නේ ඒක හිත උදා වුණා වැය වුණා නම් ඇතිනේ ඇයි පහ උදා වෙන්නේ වැය වෙන්නේ පහ බැහැගන්නේ මොකේද හිතේ මතගෙන අපි අර කතා කරේ කතුරුන්චිල්ලාවක් ගැන කතුරුන්චිලා උඩට යද්දි වාඩ් ලයින් ඈත් උඩට යනවා කතුරුන්චිලා පල්ලෙහැට යද්දි වාඩ් ලයින් ඈත් පල්ලෙහැට යනවා ඒ අනිත් පැත්තට යන්න බෑනේ ආන් ඒ වගේ හිත උදා වෙලා වැය වෙලා ඉදිපිටින් හිතේ බැහැ ගන්න පහත් උදා වෙනවා වැය වෙනවා වැරදිලා හිත උදා වෙලා තප්පර දෙකක් විතර තිබ්බා ඊට පස්සේ වැය වෙනවා දැන් පහට මොකද වෙන්නේ උදා වෙනවා තප්පර දෙකක් හිටිනවා වැය වෙනවා එහෙනම් හිත යන ක්‍රමයට තමයි පහ යන්නේ තේරෙනා නේද කියන දේ හරි අරිහතුන් වහන්සේට ඕක සිද්ධ වෙනවද නැද්ද ඒකාන්තෙම සිද්ධ වෙනවා පින්දින එහෙනම් මේ තමයි ජරා මරණ අරිහතුන් වහන්සේගේ හැබැයි ඔය කියන ජරා මරණ කවදාකවත් දුකට හේතු වෙන්නේ නැහැ. දැන් මම මේ ලොජික් එක බිල්ඩ් අප් කරගෙන එන්නේ ඔබ හොඳට මම මේ කියන දේ අවධානයෙන් අහන් හිටියොත් ඔබටත් අහුවේ මම මේ කියන කාරණා පිටින්. මේ ස්ටෙප් බයි ස්ටෙප් අපි මේ යන්නේ. එක තැනකට අරන් යන්න ඕන. ජරා මරණයෙන් දුක හට ගන්නවා. හරි. අරිහතුන් වහන්සේගේ හිතත් ජරාවට මරණයට යනවා. හැබැයි දුක නැහැ. එහෙමනම් දුක හට ගැනීම සඳහා සිදුවිය යුතු ජරා මරණය හිතවත් පහවත් නෙමෙයි නේද? නෙමෙයි නේද? බුද්ධිමත් පින්වතුනි ජරාවට මරණයට යනකොට දුකයි. අරිහතුන් වහන්සේට ජරාවට මරණයට යනවා හිතයි හිතේ හටගත් පහයි. හැබැයි අරිහතුන් වහන්සේට දුකද? නෑ. එහෙනම් දුකට හේතු වෙන ජරා මරණය හිතේ ජරා මරණයවත් පහේ ජරා මරණයවත් වෙන්න බෑ නේද? බෑ. මොකද එහෙම වුණා නම් අරිහතුන් වහන්සේටත් දුකයි. හැබැයි අරිහතුන් වහන්සේට දුක නැති බව අපි දන්නවා. අරිහතුන් වහන්සේට පහත් ජරාවට මරණයට යනවා හිතත් ජරාවට මරණයට යනවා. එහෙනම් ඒ දුක කියලා කියන්නේ පිටින් ඕකේ ජරා මරණය වෙන්න බෑ නේද? බෑ නේද? බෑ. එහෙනම් වෙන මොකක් හරි එකක් තියනව නේද ජරාවට මරණයට යන? ආන් ඒ දේ හොයාගෙන පිටින් ආන් ඒ දේ නසා ගත්තනම් දැන් ආන් ඒ දේ ජරාවට මරණයට යන්නේ නැහැ. අපි ඒක දැනට කියමු x කියලා. අඥාත පදේ, නොදන්නා පදේ. අපි ඒක දන්නේ නැහැ දැන්ට මොකද්ද කියලා. මොකක් හරි එකක් තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. ජරා මරණයට යෑම දුකයිලු. අරියතුන් වහන්සේලා ජරා මරණය සිද්ධ වෙනවා. උන්වහන්සේට ජරා මරණය සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බැලුවාම තියෙන්නේ හිතයි පහයි. ඔය හැරෙන දෙයක් උන්වහන්සේට ජරා මරණයට යන්නේ නැහැ. මොකද කය ගැන නෙමෙයි මේ කතා කරන්නේ කියලා ඔබ දැන් හොඳටම දන්නවා. එහෙනම් මේ පහයි හිතටයි අමතරව යමක් තියෙන්න ඕනේ පිටින් ජරා මරණයට යන. එහෙම නේද? හරි. මේ ජරා මරණය හටගන්නේ මොකක් නිසාද? ජාති. ජාති පත්‍ය ජරා මරණ කියලා කිව්වේ. එහෙනම් ඉතින් යමක් ජාති වුණා නේද ජරාවට මරණයට යන්න එහි ජරා මරණයෙන් නේද දුක හටගත්තේ. මම මේ රිවර්ස් එක යන්නේ. යමක් ජාති වුණා ඒ ජාති වෙච්ච යමක් ජරාවට මරණයටපත් වුණා එහි ජරාව මරණය දුක ගෙනත් දුන්නා. කවුද නැන්ද? ඒ ಜಾති වෙච්ච දේ හිතද පහද? හිතද පහද? එකක්වත් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? දුක ගෙනත් දුන්නේ හිතේවත් පහේවත් ජරා මරණ එහෙම නෙමෙයි. එහෙනම් ඔය ಜಾති උනේ ඔය හිත ගැනවත් පහ ගැනවත් නෙමෙයි නේද ඔය කතා කරන්නේ? නැහැ. පැහැදිලිද හැමෝටම? එහෙනම් ওই ಜಾති උනේ පිංගුතුනි හිතේ ಜಾතියවත් පහේ ಜಾතියවත් නෙමෙයි. මොකද ඒ දේ ಜಾති වෙලා ජරා මරණ වෙනවා තමයි. නමුත් ඒ ජරා මරණේ දුකෙන් කෙලවර වෙන්නේ නැහැ. ඒ ජරා මරණේ දුකෙන් කෙලවර වෙන්නේ නැහැ. එහෙනම් ආයෙත් අපි හොයන් යනවනේද? එහෙනම් මොකද්ද කියලා? අර x කියන එක අපි තාම හොයනවා. එහෙම නේද? හරි. මොකක්පත්ත්‍යද ಜಾති උනේ? බව. බව කියලා කියන්නේ පින්වතුනි. අපි මේ හොයන දේ ಜಾති කරලා දෙන උපකරණය. ඒකෙන් තමයි ಜಾති බිහි කරන්නේ. නැත්නම් උපකරණයට වඩා හොඳයි කියනවනම් ස්ටෙප් එකේ ප්‍රොසෙස් එකේ. ඒ පියවර මේ එන ක්‍රියාවලිය මොන ක්‍රියාවලියද අපි මේ කතා කරන්නේ? මොක හට ගන්න ක්‍රියාවලියද? දුක හට ගන්න ක්‍රියාවලිය. දුක හට ගන්න ක්‍රියාවලියේ පින්වතුනේ යම් තැනකදී යමක් ಜಾති වෙනවා. එහි ජරා මරණේ දුක ගෙනත් දෙනවා. තේරුණා? යමක් ಜಾති වෙනවා එහි ජරා මරණේ දුක ගෙනත් දෙනවා. ඒ යමක් නැත්නම් ඒ ಜಾති වෙන දේ ಜಾති කර දෙන්නේ භවය. ඔබ අහලා තියෙන භව මොනවාද? කරුණාවන්ත භව. අහලා තියෙනවද? කරුණාවන්ත භව. දන්න භව. දන්න භව අඟවන්න එපා. අම ගොඩක් හිතන්න ඕනේ නැහැ. සරලව ගම් පෙන්වතනේ. මේ භව කියනක අපි ඕනතරම් අපි ව්‍යවහාරය පාවිච්චි කරන්නේ. කම්මැලි භව. කම්මැලි භව. තමනාතේ. නොසන්ඩාල භව. නේද? ගුණමකු භව. කරුණාවන්ත භව. ත්‍යාගශීලී භව. ඔය ඔක්කොම භව. බුදු භව. භව. එයා ඇහුවොත් නොදන්න ගාන්ටින් ඔයා නොදන්න බව අඟවන්න. ඔය හැම භවයක්ම පින්වතුනි හදාගන්න දේවල්. ඔය ඔක්කොම භව තමයි. කරුණාවන්ත භව කියලා කියපෙන්නේ ඒකට අදාළ පහක් තියෙන නිසා. කරුණාවන්ත වීම කියන එක ඔබට පුළුවන් පහකින් පෙන්වන්න. ඒ පහ මොකද්ද කියලා අහන්න එපා. නැවත ඒකත් පහක්ම තමයි. ඒකටත් සම්බන්ධ වෙච්ච රූපයක් තියෙනවා. මොකකට සම්බන්ධ වෙච්චද? කරුණාවන්ත බවට සම්බන්ධ රූපයක් තියෙනවා. ඒකට සම්බන්ධ වේදනාවක් තියෙනවා. ඒකට සම්බන්ධ සංඥා සංකාර විඥාන තියෙනවා. අයි කරුණාවන්ත බව මේ වෙලාවේ තියෙනකොට ඔබ හැසිරෙන විදිහක් නැද්ද? ඔය තියෙන සංකාර? ඒක ඔබ හඳුනගන්න විදිහක් තියෙනව නේද? හරි කරුණාවන්ත බවයගේ පේනව නේද? අර දැක්කද ඔබ ඒවට රූප එහෙම ඇඳගෙන තියෙන්නේ? කරුණාවන්ත කියන සංඥාවට පින්වදින තියෙනවා රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප. කෙනෙක් ඇවිල්ලා ඔළුවත ගානෝ දරුවෙක්ගේ. එයානම් හරි කරුණාවන්තයි. දැන් බලන්න අර ස්පර්ශ රූපය කරුණාවන්ත කියන සංඥාවත් එක්ක ඇඳලානේ තියෙන්නේ ඔබ. ඔය ඔක්කොම පිළිගන්නේ බව හදන්න පාවිච්චි කරන්න පුළුවන් දේවල්. මොකද ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නය මොකද්ද මේ බව කියලා කියන්නේ? ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නය. බව කියලා කියන්නේ පින්වතුනි ජරාවට මරණයට යද්දී, හරිද? ජරාවට මරණයට යද්දී දුක ගෙනත් දෙන යමක් තියෙනවා. ආන් ඒ දේ උප්පද්දවා දෙන පියවර තමයි බව. අපි තව පොඩ්ඩක් ඉස්සරහට යමු. එතකොට අපිට තව ටිකක් මේක පැහැදිලි වෙයි. දැන් ඔබ හොඳටම දන්නවා මෙතනින් එහාට ගුරුහඳුරු දන්නේ නැහැ. දන්නේ නැති නිසා උන්වහන්සේ වචන දන්නේ නැති නිසා උන්වහන්සේ කියනවා චකස් චුකුස් චිකිස් කියලා. මම දැන් සති කීයද පොඩ්ඩක් පොතක් කරලා බලලාවන නැද්ද? දන්නේ නැහැ මොනා කරන්නද. ඒ නිසා අපිත් නොදන්න ගානට අපිත් මෙහෙම තිත් ටිකක් දාගමු. අපිට තේරෙයි ඇයි කියලා පින් හොඳට තේරුම් ගන්න. ඇයි ඒව ගැන කතා කරන්නේ නැත්තේ කියලා. කතා කරලා වැඩක් නැහැ පින්වතුනි. ඔබ පටිච්චසමුප්පාදය ඉගෙන ගන්නේ අවබෝධ කර ගැනීම පිණිස නම්, දුක කෙලවර කර ගැනීම පිණිස නම් ඔය එකක්වත් ඕනේ නැහැ. අල්ලලා දාන්න. ඒක තේරෙයි ඔබට දැන් තව චුට්ටකින්. මේ මුඩට ගියාට පස්සේ අපිට ආව වෙනවා පින්න අபிසංකාර. අபிසංකාර. අபிසංකාර කියලා කියන්නේ විශේෂ සංකාර జాතියක්. ඔබ අහලද එක එක జాතිය සංකාර. විසංකාර. විසංකාර පහළ වෙන පිටින් අරිහතුන් වහන්සේලාට. මොකද ඒවා විපාකෙන්න එන්නේ. ඒවා විපාකෙන්න ඒවා. කර්ම කරලා ගන්න ඒවා නෙමෙයි. ඒකේවට විසංකාර කියලා කියන්නේ. කුසල සංකාර. මේ හිත පිරිසුදු කරන්න පාවිච්චි කරන සංකාල සංකාර. රාග දේශ මොහ පිරිසුදු කරන්න පාවිච්චි කරන සංකාර කුසල සංකාර. දැන් අපි මේ කතා කරන අபிසංකාර. එනවා ඒවා විපාකෙන්න ඒවා හිම නෙමෙයි. අභිනවයෙන් බිහි කිරීම සඳහා යම් සංකාරයක් වැඩෙනවා නම් ආන් එකට කියව අபிසංකාරය කියලා. අලුතෙන් බිහි කරන්න. අලුතෙන් මොකක් කරන්න? අලුතෙන් බිහි කරන්න. මේකට කලින් එන එකක් අවිද්‍යාව. දැන් උදේ පාන්දරම කතා කරේ මොකක් ගැනද? මේ අවිද්‍යාව ගැන. ඔබ දන්නවා අපි අවිද්‍යාව කියන එක නිර්වචනය කරන්න. දැන් මේ වෙනකොට අපි ගොඩක් කතා කරලානේ තියෙන්නේ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අර දුක්ඛයන් යන පැය යන පොඩ්ඩක් පැත්තකින් තියන්නකො. මේ පහ සම්බන්ධයෙන් කෙනෙක් අවිද්‍යාවෙන් නම් ඉන්නේ. මේ පහ ගැන එයා දරන අදහස මොකක්ද? ආන්න. ආස්වාද සැපයි සාර. ඔබ හිතන විදිහ මේක මම ඔබට හදන දුන ගානක් කියලා. මෙතන එහා බඳන එකතු කිරීමේ ලකුණ. හරි? මම ඔබට ගානක් දීලා තියෙන හදන්න. ගම්බ යයන්යි 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 කිය. යන්න. එර ඉස්පිල්ලා 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 මොකද්ද? ඉස්පිල්ලා. හදාගෙන යන්න. ඊරවසේ දයන්නයි පයන්නයි රයන්නයි මොකද්ද බයන්න නේද? අලුත් ගණන් හදන ක්‍රමයක්. ඇයි කැමති නැන්ද ඉගෙන ගන්න එක? ඊරවසේ සයන්නයි සයන්නයි හල්ෂයන්නයි මොකද්ද සුයන්න. මේ අලුත් ගණන් හදන ක්‍රමයක් ඉගෙන ගන්න මේවා. ඊට අනික ඒ ඔක්කොම පාවිච්චි කරලා තියෙන අන්තිම නිදුල්ලා තියෙන මොකක් විතරද? අයන්න විතරයි. එනිසා දැන් මොකද කරන්නේ? ඒක මෙතන දාන්න වෙනවා. හරිද? නෑ වැරදි. ඒක අයින් කරන්න ඕනේ. ඒක ඇල්ල නෑ. මේ අපි ගානක් හැදුවේ. යමක ආස්වාදනයෙන් සපයි නම් සාරයි නම්. ඔය ගාන හදලා ගන්න උත්තරේ මොකද්ද? සුබයි. ඔය ගාන නිගමනයක් පින්වතුනි. ආ මම ඔබට මෙහෙම කියනවා. ඔබ මට දෙන නිගමනය හරි? මූණක් තියෙනවා. ඇස් දෙකක් තියෙනවා. නහයක් තියෙනවා. කටක් තියෙනවා. දැන් මම උතර කොණ්ඩෙ දිගයි. ආයේ ගිරකර ගැහනවා කියලා ආවේ උතරේ. මම ඔබට ඩේටා ටික දෙද්දි ඔබ මට දෙනවා ইনফরমේෂන් එක. එහෙනම් ඉතින් ආශ්වාදයි සැපයි සාරයි කියන ඩේටා ඔබ ගාවට ආවොත් ඔබ ප්‍රොසෙස් කරලා දෙන ইনফরমේෂන් එක තමයි සුබයි. දත්ත ටික අරගෙන දෙන තොරතුරු. යමක ආස්වාදනයි සපයි නම් සාරයි නම් ඒක සුබයිද කියලා කියනකොට ඔබට කියන්න තියෙන අහන්නත් දෙයක්ද කියලා. එනවා අහන්න බං. යමක ආස්වාදයි යමක සපයි යමක සාරයි සුබයිද? කොහ? ඈ? ආම්දුරන්ට කතා කරන්න හැටි ආස්වාදන සපයින සාරණ සුබයිද කියලා අහන්නත් දෙයක්ද? අහන්න දෙයක් තියනවද ඒකේ? නෑ. යමක් ඇත්තම ආස්වාදන නම් පින්වතුනි ඇත්තම සපයි නම් ඇත්තම සාරයි නම් එහෙනම් ඒකාන්තෙම ඒක සුබයි තමයි.
හරි දැන් මෙන්න මේ කාරණා හොඳට සිහි කල්පනාෙන් අහගන්න. මේ ආස්වාදය කියලා කිව්වේ මොකක් ගැනද? මොකක් ගැනද මේ ආස්වාදය කියන තොරතුරු ගත්තේ? පහ ගැන. මොකක් ගැනද සැපයි කියන තොරතුරු ගත්තේ? ඒත් පහ ගැන. මොකක් ගැනද සාරයි කියන විස්තරය ගත්තේ? ඒත් පහ ගැන. එහෙනම් ඔබ මට කියන්න මොකක් ගැනද මේ සුබයි කියන විස්තරය ගත්තේ? ඒත් පහ ගැන. මම ඔබට පෙන්වලා දෙන්නේ මේ බව හදනවා කියලා කරන්නේ මොකද්ද කියලා මම ඔබට මේ පෙන්වන්න උත්සාහ කරන දේ පොඩ පොඩ. මම ගොඩ දෙනෙක් අහුවෙන තේරෙන්නේ නැති තැනක් සමහර අය අහනවා. ස්වාමීනි දැන් ඔබ වහන්සලා කියාගෙන මේ ඕනකමයි දුක කියලා. දැන් කියනවා මමලු දුක. ඔබ වහන්සලා පොඩ්ඩක් දෙකෙන් කිතාකින් කියන්නකෝ මොකද්ද දුක කියලා. ඇයිද කියන්නේ? එක සතියක එකක් කියනවා ඊළඟ සතියක එකක් කියනවා අපි මොකක් කරන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. කමන්නේ අහන්න අහන්න. ප්‍රශ්න අහන්න. එතකොට තමයි අපිට තේරෙන්නේ කොහොමද මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා. මොකද එක මේක මෝඩ ප්‍රශ්නයි මේ ලෝකේ තියෙන්නේ. මොකද්ද මේ මෝඩ ප්‍රශ්නේ? ඈ එක මොන ප්‍රශ්නයක් මේ ලෝකේ තියෙන්නේ? මොකද්ද? අහන්න නැති ප්‍රශ්නේ. මගේ ගුරුවරු මට කියලා දුන්න දෙයක් ඒක. මේ ලෝකේ එකම එක මොඩ ප්‍රශ්නයක් තියෙනවා. අපි සමාලට අහන්නේ මට ප්‍රශ්න නැති නේ. ඒක හරිය මොඩ ප්‍රශ්නයක් වගේ මට හිතෙන්නේ. අහන්නද? ඒක මොඩ ප්‍රශ්නයක්ද? අහන්න නැතු වෙන තාක්කල් මොඩ ප්‍රශ්නයක්. අහපු ගමන එක මොඩ ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි පින්නේ දන්නේ නැති කමර නේද අහන්නේ? ඉතින් දන්නේ නැති කමට ඇහුවා මොකෝ වෙන්නේ? අවුද නැද්ද? ඒක. ඒ නිසා අපට ප්‍රශ්න ඇති නම් අහන්න. අහන්න නැති ප්‍රශ්න විතරයි මෝඩ ප්‍රශ්නයකට තියෙන්නේ. තේරුණාද? අමතර කාරණාව. හරි ආයතෙම අපි කතා කරන අමු කාරණාව. යමක් ආස්වාදන යමක් සැපයි නම් යමක් සාරයි නම් ඒක සුබයිද? ඔය දැන් කියන්න කරන්න කිපු දෙය කරන්නේ නැහැ. අහන්නත් දෙයක්ද? ගුරුහාමුදුරනේ එහෙම කියන්න එපා හොඳ. හරි යමක ආස්වාදන සපයන සාරයන සුබයිද? අහන්නත් දෙයක්ද? එහෙනම් මේ ආස්වාද සපයි සාරය කියලා නිගමනය කරේ මොනා ගැනද? පහ ගැන. එහෙනම් සුබයි කියන නිගමනය ගත්තෙත් මොකක් ගැනද? පහ ගැන. හරි. ඔබ කැමති කැවුම්කන්. ඔබ වහන්සේ කොහොමද දන්නේ? ආනන ඔබ ධර්මය ඔබ බනහනයි කැවුම් මේ මොනවද? හරි ඔබ කැමති කැවුම් කන්. දැන් අම්මට කිව්වම ඔන්න අම්මා කැවුම් ගේනවා. හරිද? අම්මා කැවුම් ගෙනල්ලා මොකක් හරි පෙට්ටියක දාලා තියනවා දැන් ගෙදර. ඔබ කැවුම් කන්න කැමති. හරි? හරි ආසයි කැවුම් කන්. කැවුම් ටික දාලා තියනවා පෙට්ටියක් ඇතුලේ. දැන් හරිද ප්‍රශ්නේ? ප්‍රශ්නේ හරිද? ඇයි හරි නැත්තේ? මොකක් කරන්න බැරිුනේ තාම? තාම කරන්න බැරිුණානේ. කොච්චර කැවුම් රස වුණාද? ඔබ කොච්චර කැවුම් කැමති වුණත් පින්වුදුනේ, ඒක ළඟ තියන් ඉඳලා වැඩක් නැහැ නේද? කැවුම් නම් මොකක් කරන්න ඕනද? ආන්නත් දෙයක්ද? කැවුම් නම් මොකද කරන්න ඕනේ? කන්න ඕනේ, කන්න කන්න. කැවුම් නම් කන්න ඕනේ. ඇයි කැවුම් නම් කන්න ඕනේ? කැවුම් රසයි නේද කියන්නේ? ඉතින් ඒකනේ. ආය ආන්නත් දෙයක්ද? කැවුම් රසයි. ඒ නිසා කැවුම් කන්න ඕනේ. එහෙනම් කැවුම් ලොරියක් ගෙනල්ලා ගෙදර ඉස්සරහා පාක් කරලා තිබ්බත් වැඩක් නැහැ නේද බිදුනේ? කැවුම් ගෙඩියක්වත් කන්න දෙන්නේ නැත්තම්. එහෙම නේද? හරි. එහෙනම් දැන් ඔබ මට කියන්න. මම මේ නිකන් කැවුමක් ගැන කියනෝ නෙමෙයි. අපිට මේ යමක් ගලප ගන්නයි මම මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. එහෙනම් දින යමක් ආස්වාදයි නම් ඒ දේවල් ඔබේ ළඟ තියාගෙන හිටියහම හරිද? නැත්නම් ඒකේ ආස්වාද ඔබ විඳින්න ඕනේද? විඳින්න ඕනේ. නැත්නම් ඉතින් ආස්වාද වෙලා වැඩක් තියනොත් අපිට ආස්වාදයිලු ඒක අපිට අල්ලන්නව දෙන්නේ නැහැ. හාද? ලස්සන ගෑන්ලමෙක් ඉන්නවා. බලන්න බෑ. එහෙම හාද? එහෙම බෑ. යමක් ආස්වාදයි නම් ඒ ආස්වාදේ මොකක් කරන්න ඕනද? විඳින්න ඕනේ. එහෙනම් යමක් සැපයි නම් ඒ සැපේ මොනා කරන්න ඕනද? විඳින්න ඕනේ. යමකින් සාරය ගන්න පුළුවන් නම් ඒ සාරය මොනා ගන්න ඕනද? ඒක ලබා ගන්න ඕනේ. එහෙනම් යමකින් භවයක් හදන්න සුදුසුයි නම් දැන් මොකද කරන්න ඕනේ? ඒකෙන් භවයක් හදන්න ඕනේ. භවය හදන්න සුදුසුයිලු. හා නිකන් එමුද? නිකන් එමුද? බෑ බෑ දැන් හදන්න ඕනේ. ඇයි? කැවුම් රසයි. කැවුම් රසයි නම් මොකද කරන්න ඕනේ? අහන්නත් දෙයක්ද? එහෙනම් යමක් භවයක් හදන්න සුදුසු වෙනවා මොකද කරන්න ඕන? අහන්නත් දෙයක්ද? මොකද කරන් තියෙන්නේ? භවය හදන්නයි ඕන. දැන් එහෙනම් හිතලා බලන්න පින්දනේ. මේ භවය හදනවා කියලා කියන්නේම තනිකර භවය හදන සුදුසු කියලා නිගමනය කරේ මොකක් ගැනද? පහ ගැන. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ගැනයි මේ නිගමනය ගත්තේ. එහෙනම් දැන් භවය හදන්නේ මොකෙන්ද? මොකෙන්ද භවය හදන්නේ? ඔය පහෙන් තමයි භවය හදන්නේ. පහෙන් තමයි පින්නේ දැන් භවය හදන්නේ. ඕකට මෙන්න මෙහෙම උපමාවක් ඔබ කල්පනා කරගන්න. අපි ඊයේ පෙරේදා ස්වාමීන් වහන්සේලා එක කතා කරද්දී ඔබ දැකලා තියෙනව නේද? අර ඔබ අපේ ෆ්‍රිජ් වල දාන පින්නේ මේ අයිස් කැට හදන අයිස් ට්‍රේ එක. තියෙනවද අයිස් ට්‍රේ එක? තාමනේ ෆ්‍රිජ් එක කියන්නේ මොකද්ද? අයිස් ට්‍රේ එක දන්නව නේද? දන්නවා. ඒ අයිස් ට්‍රේ එකේ එක එක හැඩ කපලා තියෙනව නේද? තරුවක් වගේ, හඳ වගේ, ඒක එක හැඩ කපලා තියෙන හાર્ට් එක වගේ. ඕකට වතුර දානවා. වතුර දාලා ෆ්‍රීසර් එකේ දානවා. ෆ්‍රීසර් එකේ දැම්මට පස්සේ අර වතුර ටිකට මොකද වෙන්නේ? ඒ ෂේප් එකට හයි වෙනව නේද පින්වතුනි? ඒ කියන්නේ ඒ වතුර ටික අර හැඩේ බවට පත් වෙනව නේද? වතුරේ ස්වභාවයක් තියෙනවනේ. ඕනම තැනකට ගිහිල්ලා තැනේ හැටියට හැඩ ගහන්න පුළුවන්. වතුර සහ වාතයේ තියෙන ස්වභාවයක් ඔය. ඝන ද්‍රවයකට එක කරන්න අමාරුයි. නමුත් වතුරට හෝ වාතයට, ද්‍රවයකට හෝ වාතයට කරන්න පුළුවන් දෙයක් තමයි දාන තැනට ගිහලා ඒ හැඩේ ගන්නවා. ඒ අනුව අනුගත වෙනවා. ඒකට අනුගත වෙනවා. හරියට නම් ඉතින් අර අයිස් ට්‍රේ එකට වතුර දැම්මට පස්සේ අර කපලා තියෙන කැටයේ මේ හැඩේ ගත්තා වගේ ඔබේ හිතටත් පින්වතුනි කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඔය හිත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි කියලා තීරණ ගත්තනම් සැපයි කියලා හිතාගත්තනම් සාරයි කියලා හිතාගත්තනම් දැන් භවයක් හදන්න සුදුසුයි කියලා හිතාගත්තනම් දැන් ওই හිත අර පහ භවටපත් වෙනවා. හරියට ওই භව කියලා කියන්නේ රයිස් ට්‍රේ එකේ කපලා තියෙන කැටයන් ටික වගේ ඔබේ හිත ගිහිල්ලා ඒක ඇතුළට බැහැ ගන්නවා. දැන් හිතේ හැඩේ මොකද්ද? අර පහේ හැඩේ. හිත ඒ පහ බවටපත් වෙනවා. හිත ඒ පහ බවටපත් වෙනවා. එතකොට ඒ වෙලාවේ පින්වතුනි ඔබේ හිත හිතේ හැඩේ අර පහේ හැඩේ තමයි. ඒ පහ පාවිච්චි කළා තමයි පින්වතුනි ඔබ දැන් මම හදන්නේ. දැන් ඔබේ මම අර පහ තමයි. ඒ පහ තමයි ඔබේ මම ඒ වෙලාවට. අර වතුර ටික අයිස් ට්‍රේ එකට වැටුණාට පස්සේ දැන් ඒ වතුර ටික අර අයිස් කැටේ තමයි පින්වතුනි. වතුරයි අයිසුයි දෙකක් නැහැ නේද? අර හැඩේ ගත අයිස් ටික තමයි දැන් ඔබ කවුරු ආවොත්ම හරි අයිස් නම් තියෙනවා. අර ඉස්සෙල්ලා දාපු වතුර ටික. ඒ අහන ප්‍රශ්නේ මොඩ ප්‍රශ්නයක් නේද? ඉස්සෙල්ලා වතුර දැම්මා, ඊට පස්සේ ෆ්‍රීසර් එකේ දැම්මා. එළියට ගද්දි අයිස් කැටේ නම් තියෙනවා. කෙනෙක් අහනවා දාපු වතුර ටික. මොන ප්‍රශ්නයක් නේද? ඇයි මොන ප්‍රශ්නයක් වෙන්නේ? ඉතින් ඒ වතුර ටික තමයි දැන් අයිස් බවට පත් වෙලා තියෙන්නේ. අර හැඩෙත් අරගෙන තියෙනවා. ආන් ඒ වගේ පින්වතුනි. යම් පහක් ඔබ සුභයි කියලා තීරණය ගත්තා නම්, භවයට සුදුසුයි කියලා තීරණය ගත්තා නම් පින්වතුනි, දැන් ඔය හිතෙන් හැදෙන මම තමයි ඒ පහ. ඒ පහෙන් තමයි දැන් මමක් හදන්නේ. මොකද අර කිව්වේ කැවුම් නම් කන්න ඕනේ කියලා. එහෙනම් ආස්වාදන මොකක් කරන්න ඕනේද? විඳින්න ඕනේ. ඒක විඳින්න නම් පින්වතුනි ඔබ ඒක බවටපත් වෙන්න ඕනේ. මොකද හොඳට මම මේ බොහොම සියුම් කාරණාවක් තියෙන කියන්නේ උත්සාහ කරන් තේරුම් ගන්න. ආස්වාදය කියලා කියන්නේ පින්වතුනි චොකලට් එකෙන් ආස්වාදය ගන්න පුළුවන් කියන එක නෙමෙයි. ආස්වාදය කියලා කියන්නේ චොකලට් එකෙන් ආස්වාද ගන්න පුළුවන් කියන එක නෙමෙයි. ආස්වාදය කියලා කියන්නේ චොකලට් එක තමයි ආස්වාද. මිසක් චොකලට් එකෙන් ආස්වාද ගන්න පුළුවන් නෙමෙයි. චොකලට් එක තමයි ආස්වාද. මේ වැරදි නිගමනය. ආස්වාදය කියලා කියන්නේ චොකලට් නෙමෙයි කියලා හොඳටම දන්නවා. පිළිමින් නිදහස් විදින එකක් කියලා. චොකලට් සම්බන්ධ පහක් තියෙනවනේ. ඒක සම්බන්ධ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. අපි තුන් රස ගැන ගමුකෝ. අනිත් ටික පැත්තෙන් තියලා. එහෙනම් රස රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. මේ හිත දරන් ඉන්න අදහස පින්වතුනි, ඒ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වලින් ආස්වාද ගන්න, ඒකෙන් ආස්වාද උදුරලා ගන්න පුළුවන් කියන එක නෙමෙයි. ඒ පහ තමයි ආස්වාද. ඉතින් ඒ පහ නම් ආස්වාද. දැන් හිතට ආස්වාද විඳින්න නම් ඒ පහ බවට පත් වෙන්න ඕනේ නැද්ද? ඒ පහ නම් ආස්වාද. ඒකෙන් ආස්වාද එළියට ගන්නව නෙමෙයි. එළියට ගන්නව නම් එළියට ගත්තා උඹ පත් හිතා මං ආස්වාද විඳින්න ඉන්නවා. එහෙම නෙමෙයි පින්වතුනි. ඒ ආස්වාදයේ පහ තමයි. දැන් හිතට මොකද කරන්නේ? ආස්වාදෙ විඳින්න නම් මේ පහ ඇසුරු කරන්න ගියේ. ඉතින් හිතට සිද්ධෙනවා ඒ පහ බවට පත් වෙන්න. ආන්ගේ පහ බවට පත් වෙනකොට තමයි පින්වතුනි මේ ආස්වාද විඳින ජාතිකය බිහි වෙන්නේ. ජාතිකයව බිහි කරගත්තේ පින්වතුනි අර ආස්වාදෙ විඳින්න. නැත්තම් ඕන්නේ නැහැ. ඒකයි ආස්වාදයක් නැහැ. පෙළන සුළුයි. සැපක් නැහැ, දුක්දෙන සුළුයි. සාරයක් නැහැ, අසාරයි. එහෙනම් සුබ නැහැ, අසුබයි කියන නිගමනය ගත්තට පස්සේ ආයේ මමෙක් හැදෙන්නේ නැහැ. මමෙක් හැදෙන්නේ නැත්තේ ඉතින් ආස්වාදයක් නැත්තම් මොකක් විඳින්නද? ඔබ එනවා දවසක ආරාමයට. හරිද? ඔබ බණහන්න සාමාන්‍ය ධර්මශාලාවට එනවා. ඔබ මේ හරියට ලඟ වෙද්දි ශාලාව හිස්. දේශනාවක් නැහැ. දැන් මේ ආරාමේ නම් මෙච්චරයි තියෙන්නේ මිනිසුන්ට ගැවසෙන තැනකට. ධර්මශාලාව තියෙන්නේ ධර්මය අහන්න විතරයි නං. නං ඔබ දැන් බණ ධර්මශාලාවට එයිද? නෑ, ඉතින් බණක් නෑ. එහෙනම් ධර්මශාලාවට ඇවිල්ලා වැඩක් නැන්ද? ඕනනම් දන් පිළටයයි දාන ටිකක් ගන්න. ආරේ භාවනා සරණක් කරනවා නම් ඕන එහෙට යයි. ස්වාමීන් වහන්සේ මම මුණ ගැහෙන වෙන කාමරයක් තියෙනවා නම් ඒ එතනට යයි. නමුත් ධර්මශාලාවට එන්න හේතුවක් නැවිනේ දැන් ධර්මදේශනාවක් නැත්තම්. ආන් ඒ වගේ රූපේ ආස්වාදේ නැත්තම් එහෙනම් ඔබ රූපේ අසුරු කරන්න යයිද? මතකද අපි ධම්මන්‍යාය දේශනාවල අහන්නේ ඔබෙන් ප්‍රශ්නයක්? gedara mal væwwe mal mal nisada නැත්තම් මල් ලස්සන නිසාද? මොකක් නිසාද? ලස්සන නිසා. මොකද මල් මල් නිසා නම් මමත් මල් වවනවා. අයි ඔබටත් මල් මල්, මටත් මල් මල් තමයි. හැබැයි කෙනෙක්ට පින්තුනි මල් කියලා කියන්නේ එහෙම මහා අමුතු ලස්සනක් නැහැ මල් වල. ඒකේ නම මල් වවන්නේ. හැබැයි මල් ලස්සනයි කියලා හිතන් ඉන්න කෙනා ආන් ඒක නනම් මල් වවනවා. එහෙනම් මල් වැව්වේ මල් මල් නිසා නෙමෙයි. මල් වැව්වේ මල් ලස්සනයි කියලා ඔබට හැඟෙන නිසායි. එහෙනම් ඔබට කියන්නේ මේ පහ ඇසුරු කරන්න ඔබ හොයන්නේ පහ පහ නිසාද නැත්නම් පහ ආස්වාදයි කියලා ඔබ හිතන් ඉන්න නිසාද? ආස්වාදයි කියලා හිතන් ඉන්න නිසායි. ඔයක ආස්වාදයක් නැහැ කියලා අවබෝධ වෙද්දී, ඒ වගේම ඇලුනොත් පෙළෙන බව කොහොමත් අවබෝධ වෙද්දී දැන් ආයෝක ඇසුරට හොයයිද? ආය ඇසුර හොයන්නේ නැහැ පිංගුතුනි. ආවොත් ආවා, ඇසුර හොයන්නේ නැහැ. ඇසුර කරන්න යන්නේ නැහැ. ආවොත් ආවා. ඒ කියන්නේ නිරුද්ධ කරනවා කියන එක නෙමෙයි. ඒක ඇසුර හොයන්නේ. ඒක හොර හොය හොය භවේ සැරිසරන්නේ. ඒක හොය හොය භව හදන්නේ. දැන් මේ භවයක් හදන්නේ පිංගුතුනි ආස්වාදය කියලා කියන්නේ මර රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හිතාගෙන ඉන්නේ. මොකද ඒකෙන් තමයි ඔබට ආස්වාද දැනුනේ. ඒකෙන් දැනෙච්ච නිසා පින්වතුනි දැන් මේ ඔබට ඕනේ ඒ බවටපත් වෙන්න. මොකද චොකලට් එක එළියේ තිබ්බට හිතට ආවේ කොහොමද? පහක් වෙලා. ඒ පහෙන් ඔබට ආශාවක් දැනුණා. දැන් ඒ ආශාවද විඳින්න කැමති නම් මොකද කරන්න ඕනේ? ඒ පහ බවටපත් වෙන්න ඕනේ. ආන් ඒකට තමයි කිව්වේ භවයට සුදුසුයි කියලා. භවයට සුදුසුයි කියලා කියන්නේ ආශාවදේ විඳින්න මේවා සුදුසුයි. ඒ කියන්නේ මේක තුල ජීවත් වෙන්න සුදුසුයි. ඉතින් ජීවත් වෙන්න නම් මමෙක් ඉන්නෙතයි. ආන් ඒ මම හදා ගන්නවා පිටින් භවයේදී. දැන් ඒකයි කිව්වේ. මේ අවිද්‍යාව තියෙන තාක්කල් පිටින් අபிසංකාරය නවත්තන්න බෑ. මොකද අවිද්‍යාව කියලා කියන්නේ අර කැවුම් රසයි කියලා ඔබේ හිතේ තියෙන අදහස. ඉතින් කැවුම් ඔබේ හිතේ තියෙන රසයි කියලා අම්මා මොන දේ කරොත්ද ඔබෙන් කැවුම් ගෙඩිය බේරන්න පුළුවන්? මොන දේ කරොත්ද බේරන්න පුළුවන්? බේරන්න බෑ. අමල දන්නවද මේ කාරණාව? අපේ ගෙදර නම් තිබ්බ පැණිවලු. කොහේ අඟලම් මගෙන් නම් බේරන්න බෑ පැණිවලු. අල්ලුප ගෙදර තිබ්බත් මං ගිහලා හොයන් එනවා. මගෙන් පැණිවලු හංගන්න බෑ. පුදුම ඉවක් ඒ තිබ්බේ. ඒ නිසා අම්මා දන්නා ඕක ගෙනවට හංගලවඩ නැහැ. ඒ නිසා ගෙනපු ගම ඉතින් කාපංකෝ ඉස්සල උඹ කාපංකෝ. ඉතින් ගෙදර අනිකුන්ට දෙන්න. ඇයි හැංග හොඩ නැන්නේ? හොරෙන් කනෝ කොහෙන් හරි ගිහලා. මොකද පිටින් ආස්වාදයි නම් දැන් ආයි හංගල වැඩක් නැහැ. එහෙන් ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි කියලා ඔබ නිගමනය කරා නම් පින්වතුනි ඒකෙන් සැපයක් ගන්න පුළුවන් කියලා ඔබ නිගමනය කරා නම් දැන් ඔබට ඒකෙන් බව හදන්නතු ඉන්න බෑ. ඒ බව හදන්නෙම අර ආස්වාදය විඳින්න. මොකද කැවුම් ගෙඩිය ගෙනාවේ කියලා පෙට්ටියක් ඇතුළේ දාලා තියන්න නෙමෙයි. ඒක කන්නයි. එහෙනම් මේ ලෝකේ පිටින් ආස්වාදනීය දේවල් තියෙනවා නම් ඒ ආස්වාදය තියෙනවනේ ඒකේ ගාවද මගේ ගාවද? මගේ ගාව තියෙන්න ඕනේ. ඉතින් මගේ ගාවට ගන්න දැන් වැඩපිළිවෙලක් කරන්න එපැයි. ඕන් වේ කරන වැඩපිළිවෙලට තමයි අபிසංකාරය කියලා කිව්වේ. මොකද භවයක් දැන් හදන්න ඕනේ පින්වතුනි මොකක් කරන්නද? මොකක් කරන්නද? අර ආශාවද විඳින්න. මොකද භවයේ හැදුවේ නැත්නම් අර ආශාවද විඳින්න බෑ. ඒ භව පහ බවට පත් වෙන්න බෑ. අරිහතුන් වහන්සේ මම හැදෙන්නේ. ඒ නිසා අරිහතුන් වහන්සේ ආශාවදයන් නැහැ. එහෙනම් ආශාවද විඳින්න නම් මම හැදෙන්නම ඕනේ. එහෙනම් බං අවිද්‍යාව තියෙනවා නම් පිටින් ඒ කාන්තෙම අபிසංකාර කරන එක නවත්තන්න බෑ. අලුතෙන් භවයක් හදන්න වඩන සංකාර. පැහැදිලිද? අලුතෙන් භවයක් හදන්න වඩන සංකාර. ඉතින් පිටින් අලුතෙන් භවයක් හදන සංකාර වඩනවා නම් ඔබට දැන් පේනවා නම් මේ භවය හැදිලා තියෙනවා කියලා මෙතන දැන් මේ හරිය තියෙන එක වැදගත්ද? ඕන් ඕකයි කිව්වේ මේක ගැන හොයන්න හොයලා වැඩක් නෑ කියලා. අபிසංකාරයේ ප්ලෑන් එකක් මේ ගහන්නේ මේ බ්ලූප්‍රින්ට් එකක්. ගෙයක් හදන බ්ලූප්‍රින්ට් එකක් හදන්නේ. මේ ප්ලෑන් එකක් මේ ගහන්නේ. මේ ප්ලෑන් එක ගහන විදිහින් භවය හදන්න. ඔබට තේරෙනවා නම් මේ ප්‍රොසෙස් එකේ ගිහිල්ලා භවය හැදිලා තියෙනවා කියලා. දැන් මැද එක කොහොමද උනේ කියන එක අදාළද? මොකද කොහම වුණත් දුක නැද්ද? ආ මෙහෙම වුණොත් විතරයි නම් දුක. දැන් අපි හොයමු ඒක ගැන. ඒකට අපි උදාහරණයක් කතා කරා. යම් තැනක පින්වතුනි මෙහෙම මොකක් හරි platform එකක් තියෙනවා ඒකට button එකක් තියෙනවා හරි මෙන්න මේ button එක press වුණොතෙන් bomb එක පුපුරනවා ඒකට යන පාරේ මෙන්න මෙම කණු වර්ගයක් හිටවල තියෙනවා මේ උඩින් ඉඳන් පල්ලෙහාට දාන්න යන්නේ මෙහෙම මේ obstacles හරි දැන් මේ උඩින් ඉඳන් යමක් අතහරිනවා මේක ඇවිල්ලා පල්ලෙහාට මේක වැදුනොත් එහෙනම් මොකද වෙන්නේ පුපුරනවා මහා විනාශයක් එනවා දැන් මට කියන්න මෙතන මේක අතහැරියොත් සමහරවිට මෙහෙන් යයි මෙහෙන් ගිහලා මෙහෙන් වැඩි නැත්තම් මෙහෙන් යයි නැත්තම් මෙහෙන් ගිහලා මෙහෙන් යයි එහෙම නැත්තම් මෙහෙන් ගිහලා මෙහෙන් යයි එහෙම නැත්තම් මෙහෙන් ගිහලා මෙහෙන් යයි ඔයි කොහෙන් ගියත් ප්‍රතිඵල එකයි නේද අතහැරියොත් අනිවාර්යෙන් පල්ලෙහාට වැටෙනවද නැද්ද වැටෙනවමයි නේද ඉතින් වැටෙනවා නම් වැටෙන්නේ කොහොමද කියලා හොයලා වැඩක් තියනවද ඒ කියන්නේ මැද තියෙන ස්ටෙප්ස් වැඩක් තියනවද ඔබට ඕක නවත්තන්න පුළුවන් එකම කමේ උඩින් අතහරින්න නැතු වෙන එක. අත හැරියොත් මුලයි අගයි සම්බන්ධ වෙන්නේ මොකද කියන එක අපිට අදාළ නැහැ. අත හැරියොත් අනිවාර්යෙන් පුපුරනවා. මොන පාරද ගියේ කියන එක අදාළ නැහැ. ඉතින් එහෙමනම් පින්වතුනි අවිද්‍යාව තියෙනවා නම් අනිවාර්යෙන් දුක හට ගන්නවා නම් මේ මැද තියෙන ස්ටෙප්ස් අදාළද? මොකද කොයි පාරෙන් ගියත් මොකද වෙන්නේ? දුක හට ගන්න එකම තමයි. එහෙනම් මැද හරිය අදාළ නැහැ. මොකද මැද දැනගත කියලා ඉතින් නවත්තන්නත් බෑ. මෙහෙන් ඇවිල්ලා නවත්තන්න බෑ පින්දුනේ උඩින් අතහැරියොත් මේ මෙහෙන් නවත්තන්න බෑ මෙහෙට එන්න ඇක්සස් නැහැ මේ වහලා තියෙන මේවා සීල් කරලා තියෙන මේක කළු පෙට්ටියක් කියලා දාන්න මේ පෙට්ටියක් මේක වහලා තින්නේ ඇක්සස් නැහැ නවත්තනවා නම් මෙතන විතරයි නවත්තන්න පුළුවන් ආන් ඒ වගේ පින්දුනේ අවිද්‍යාව තිබ්බොත් අபிසංකාරය කරන එක වෙනවා වෙනවාමයි ඒක නවත්තන්න බෑ අபிසංකාරය වුණොත් සංකාරපච්චය විඥාන වෙනවා වෙනවාමයි ඒක නවත්තන්න බෑ ඒකට උත්සාහ කළා වැඩක් නැහැ ඔබට විතර නෙවෙයි බුදුහාමුදුරන්ටවත් නවත්තන්න බෑ ඒක බුදුහාමුදුරන්ට අපි අවිද්‍යාපච්ච අபிසංකාර නැහැ කොහොමද නමුත් වුණත් උන්වහන්සේටවත් නවත්තන්න බෑ මොකද මේක ලෝක දහම් න්‍යාය ඒක දහම් න්‍යායක් ඒක බුදු පියාණන් වහන්සේලා ඉන්නේ ලෝකෙට අලුතෙන් දහම හදලා දෙන්න නෙමෙයි තියෙන දහම පෙන්වලා දෙන්න උන්වහන්සේ ඉන්වෙන්ටර් කෙනෙක් නෙමෙයි discover කෙනෙක් ඔය දෙක වෙනස තේරෙනවද? යමක් ගවේෂණය කරනවා කියන එකයි යමක් නිර්මාණය කරනවා කියන එකයි. උන්වහන්සේ ගවේෂකයෙක්. ආර්ය ගවේෂණේ උන්වහන්සේ යෙදුනේ. දහම් ගවේෂණේ. එහෙනම් ඉතින් උඩින් අතහැරුණොත් එහෙම ඒ කාන්තෙම අගට වැටෙනවමයි ඒක නවත්තන්න බෑ. එහෙනම් මේ මැදහැරියව හොයලා ඇති පළක් නෑ. දැන් එනම් බලන්න. අවිද්‍යාවෙන් ගත්තොත් පින්විතනි මේ උඩින් ඇවිල්ලා බැහැගන්න පහගෙන හිතේ උදා වෙලා හිතේ වැවැලා යනවා. ආස්වාදයි සැපයි සාරයි කියන නිගමනය ගත්තොත් ඔබ ඒ කාන්තෙම සුභයි කියන නිගමනයට එනවා එනවාමයි. මේ උත්තරේ වෙනස් වෙන නම් මොකක් වෙන්න ඕනද? මොකක් වෙන්න ඕනද? මොකක් වෙන්න ඕනද? මේ අංක ටික වෙනස් වෙන්න ඕනද? මේ ඉක්වේෂන් එකත් x ධන y ධන z සමානයි මොකක් හරි. a ධන b ධන c සමානයි d. මේ ෆෝමියුලා එකක් මේ තියෙන්නේ. මේ a කිනේකට ආස්වාදයි කියලා වැටුනොත්, b කිනේකට සැපයි කියලා වැටුනොත්, c කිනේකට සාරයි කියලා වැටුනොත්, a කාන්තෙන් බින්න d එකට වෙන්නේ සුබයි කියලාම තමයි. ඒක වෙනස් කරන්න බෑ. මොන සක්‍රියටවත් ඒක වෙනස් කරන්න බෑ. ඒ හැටි. එහෙනම් මේ සුබයි කියන නිගමනයට නොඑන්න නම් ඒ කාන්තෙම පින්න ආස්වාදයි කියන තීරණේ අරන් හරියන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නයි යෝනේ. සුබයි කියන නිගමනේ ආවොත් දැන් අපිට පේනන දේ මේ ආස්වාදයි සැපයි සාරයි කියලා කියන්නේ මේ අවිද්‍යාව කියන කැලල තමයි මේ. සුබයි කියලා කියන්නේ මොකද එතකොට? මේ අபிසංකාර කියන කැලල තමයි ඒ. එහෙනම් මේ අபிසංකාරයට ආවනම් දැන් බව හැදෙන එක නවත්තන්න බෑ. ඇයි මොකකටද මේ සුදුසුයි කියලා නිගමනය කරේ? භවයට. මේ දෙන්නේ සුදුසුයි. මොකටද? මොකටද? භවයට. භවයක් හදන්න සුදුසුයි. මොකද්ද භවයක් හදන්න සුදුසු? මොකද්ද භවයක් හදන්න සුදුසු? පහ. ඇයි පහ? මොකද සාර? පහ. මොකද සැප? පහ. මොකද ආශාද? පහ. එහෙනම් මොකද්ද භවයක් හදන්න සුදුසු? පහ. එහෙනම් මේ අවිද්‍යාව කියලා කිව්වෙ පින්දිනේ ඕන් ඔය කියන ආස්වාදය සැපයි සාරයි කියන නිගමනේ පහගෙන. එහෙනම් අபிසංකාර වඩන්න කියලා තීරණය කරේ මේ සුබයි කියන තීරණය පින්දිනේ ආස්වාදය සැපයි සාරයි කියන බේස් එක මත ඉඳගෙන. දැන් මේ නිගමනේ ආවට පස්සේ භව හැදෙන එක නවත්තන්න බෑ බෑ බෑමයි. දැන් බලන්න මෙතනදී පොඩි කාරණාවකට මම බෙන්ලා දෙන්නම්. මෙන්න මෙතන පින්දිනේ හැදෙනවා මම. මේ මම කියලා කියන්නේ මේකේ ආස්වාදය ගන්න පුළුවන්. ඒ නිසා මම ඒ පහ බවට පත් වුණ මම තමයි මේ. දැන් මෙතනදී මේ මම කියලා කියන විදිහේ පහ. කොරින් මම සමානයි පහ. දැන් මේ මම තමයි පහ. ඔබේ හිත ඇතුලේ ඔබ බලන් හිටියේ මලක් දිහා නම් ඔබ බලන් ඉන්න මලක් දිහා මේ මල දිහා බලන්නේම ආස්වාදෙ විඳින්නේ. දැන් මේක උපාදානපත්‍ය භවතැනට අවිල්ල තියෙන. මේ මලට කියන තව නමක් කියන්න. මලට කියන තව නමක් කියන්න. මමට කියන තව නමක් කියන්න මේ අවස්ථාවේදී. මල. ඒ මොහොතේදී ඒවා සමාන පද. මල කියන්නේ මට, මම කියන්නේ මලට. ඇයි ඒ? මලන්නේ බල ආශාද. ඒ නිසා ඒක බවට පත් වුණා. ආයක තමයි බව කියලා කිව්වේ. දැන් පිටින් ඔන්න ගිනි ගන්න තැන ආවා අපිට. බාන වැදගත් කාරණාව. අපි පටන් ගන්න කතා කරා මතකද? ජරා මරණ නිසා දුක හට ගන්නවා. හැබැයි අපි දැනගත්ත හැම ජරා මරණයක්ම දුකට හේතු වෙන විදිහක් නැහැ. මොකද ඒකට හේතුව? කොහොමද අපි ඒක දන්නේ? අරිහත් උන්වහන්සේට දුක නැහැ. හැබැයි ජරා මරණය කියන එක උන්වහන්සේට තියෙනවා. උන්වහන්සේගේ ජරා මරණය වෙන්නේ මොකද්ද? හිතයි, හිතේ හටගත් පහයි. එහෙම නේද? එහෙනම් අපි දැනගත්තා එහෙනම් මේ මොකක් හරි x එකක් තියෙනවා. මේ මොකක් හරි එකක් තියෙනවා පහට හිතට අමතරව ජරාවට මරණයට යන ආන් ඒ නිසා දුක හට ගන්න. ආන් ඒ x කියන එක හොයාගෙන අපි මේ ගියේ. ඊට පස්සේ අපි ගියා ಜಾති ගාවට. ಜಾති වෙන්නේ පහයි හිතයි විතරක් වෙන්න බෑ. අරිහතුන් වහන්සේගේ හරි පහයි හිතයි විතරයි නම් ජාති වෙන්නේ. එහෙනම් ඒකේ ජරා මරණය දුක ගෙනත් දෙනවා වෙන්න බෑ. එහෙනම් ඊට අමතර මොකක් හරි දෙයක් ජාති වෙනවා වෙන්න ඕනේ. එහෙම නේද? සාන් මේක මේ බව ගාවනේ මට ජාති ගාව අඳින්න ඕනේ උනේ. එහෙනම් ඉතින් දැන් අපි දන්නෝ මේ පහ සහ හිතට අමතරව යමක් ජාති වෙලා තියෙනවා මොකද ජරා මරණේ දුක ගෙනත් දෙනවා ජරා මරණේ දුක ගෙනත් දෙන නිසා පහේ ජරා මරණේ දුක ගෙනත් දෙන්නේ නැහැ කියලා දන්නවා හිතේ ජරා මරණේ දුක ගෙනත් දෙන්නේ නැහැ කියලා දන්නවා මොකද අරිහතුන් වහන්සේ ඒක සිද්ධ වෙන්නේ නැති නිසා එහෙනම් ඊට අමතරව දෙයක් හැදිලා තියෙන්නම ඕනේ ජරා මරණේ දුක ගෙනත් දෙන්න ආන්ගේ අමතර දෙය අපි මම කියලා ගන්නවා ඒක තමයි මම මම හෙවත් අර පහ බවට පත්වෙච්ච ස්වභාවය පහ බවට පත්වෙච්ච ස්වභාවය ඇයි මේ පහ බවට පත් උනේ පහ මොකක් නිසාද ආශාවද නිසා ඒක ආශාවදයි ඕකර මම මෙන්න මෙහෙම උපමාවක් දෙන්න එක්තරා කාන්තාවක් ඉන්නවා මේ මං කාන්තාව වඳින හැටි මේ අම්මගේ බඩේ දරුවෙක් ඒ පස්සපැති දරුවෙක් වගේ ආ මේ පැත්ත මූණ කියලා හිතා ගන්නකො දැන් කුකුල් පැටියෙක් වගේ හරි දැන් අම්මගේ බඩේ පිංගුනේ අම්මා දැන් ගැබ්බරයි මේ කාන්තාවට ගැබක් පිහිටලා තියෙන්නේ තර මේ කාන්තාව මේක ඇතුළේ ඉන්නවා පුංචි දරුවේ. ඔහොම හිටගෙන නන් නැතුව ඇති. දරුවා. මේ මව. හරි. මේ කාන්තාවගේ විශේෂ ගතියක් තියෙනවා. එයා තමන්ගේ ජීවිතය ගැන සත පහකවත් වින්නේ එයාට වටිනාකමක් නැහැ. අර කිසිම උනන්දුවක් කැමැත්තක් ආසාවක් තමන්ගේ ජීවිතය ගැන නැහැ ඕන්ලාක මැරෙන්න ලැස්ති. නිකම් මේ උපකල්පනයක් ඔබ හිතා බලන්න මම මේ කියන කාරණාව හොඳ මේකෙන් කතන්දරයක් කියන්න හදන මේ කතන්දරේ ගන්න එහෙම කාන්තාවක ඔහෙද ඉන්නේ ඒක අහන්නෙන්න එපා. මොකද මේ කාරණාව මම මේ කියන්න හදන්නේ. එක්තරා කාන්තාවක් ඉන්නවා එයාගේ මරණය එයාට දශමයක්වත් දුකක් ගෙන දෙන්නේ නැහැ. එයාට කිසි ගාණක් නැහැ. දැන් මරනවා දැන් මරන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පින්වතුනි මෙයාට දැන් ගැබක් පිහිටලා තියෙනවා. මේ කාන්තාව මෙතුමිය තමන්ගේ ජීවිතේට ආදරේ නැති වුණාට අර දරුවට පුදුම ආදරයක් තියෙනවා. දරුවා මැරෙනවට ලැස්ති නැහැ. දරුවා මැරෙන්න ඉඩ අරින සූදානම් නැහැ. පැහැදිලිද මම දැන් කියපු කාරණා? හරි. කෙනෙක් ඊතලයක් විදිනවා. නැත්තම් ඇල පොල්ලකින් ගහනවා. මේ පොල්ලෙන් ගහන දුවගෙන යනවා දැක්කහම මෙතුමියට බයක් ඇති වෙනවද නැද්ද? ඇයි බය ඇති වෙන්නේ? දරුවා මැරෙන නිසායි. දරුවා මැරෙන්නේ මොකක් කවුරු මැරුණොත්ද? එතුමිය මැරෙන්න ඕනේ. මොකද අම්මා මැරුණොත් අනිවාර්යෙන් අර ගැබේ ඉන්න දරුවා මැරෙනවම තමයි. ඒක නවත්තන්න බෑ. හැබැයි ආදරේ කාටද? දරුවට. තමන්ගේ ජීවිතේ නැතිනවනේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන් ওই වගේ දෙයක් තමයි පින්දෙන මේ හිත ඇතුලේ සිද්ධ වෙන්නේ. මේ හිත ජරාවට මරණයට යනවා. හිත ජරාවට මරණයට යද්දි හිතේ බැහැගත පහත් මොකද වෙන්නේ? ජරාවට මරණයට යනවා. ඒක දුකක්ද? නෑ. කොහොමද දන්නේ? අරියතුන් වහන්සේට දේ සිද්ධ වෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි ඔය පහ ඇසුරු කරගෙන පින්තුනි මමෙක් හැදුනට පස්සේ දැන් මේ පහ ජරාවට මරණයට යද්දි තව කවුද ජරාවට මරණයට යන්නේ? මම ජරාවට මරණයට යනවා. කොයි වගේද? අර අම්මගේ ජීවිතේට දැන් අතක් තිබ්බොත් එහෙම පින්වතුනි. අම්මා මැරෙනකොට අම්මට ගාණක් නැති වුණාට මොකෝ? අර දරුවා මැරෙන එක අම්මට වාවන්නේ නැහැ. මේ අම්මා කියලා කියන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන නම් මේ දරුවා කියලා කියන්නේ කවුද? මම. ඒ මම දරාගෙන ඉන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි. මොකද? මේ මම කියලා කියන්නේ මොකද්ද දැන්? අර රූප වේදනා සංඥා සංකාර විඥානම තමයි. ඒකයි මං කියන්නේ මේ මලට කියන තව නමක් කියන්නේ. මමට කියන තව නමක් කියන්නේ මල. හිතේ දැන් තියෙන පහ මල සම්බන්ධ පහක් නම් ඒ මලට කියන තව නමක් තමයි කියන්නේ මම. හිතේ දැන් බැහැගෙන තියෙන පහ ගහක් සම්බන්ධයෙන් නම් දැන් මමට කියන තව නමක් කියන්නේ ගස. ඒ පහ තමයි මේ මම. හැබැයි දැන් ඒ පහ වැවෙලා ඇද්දි තව මොකද වැවෙලා යන්නේ? මම. හැබැයි ඒක ඇත්ත එකක්ද? නෑ හිතින් හදාගත් එකක්. හිතින් හදාගත් එකක් වැය වෙලා යද්දි පින්නේ මෙච්චර දුක මේ හටගන්නේ. කොහොමද අපි දන්නේ මේක හිතින් හදාගත් එකක් කියලා? අරිහතුන් වහන්සේ ඒක හිතින් හදන්නේ නෑ. හැබැයි උන්වහන්සේ ජීවත් වෙන්නේ නැද්ද අසාගේට? උන්වහන්සේගේ පහක් උදා වෙනව වැය වෙන්නේ නැද්ද? හිතක් උදා වෙනව වැය වෙන්නේ නැද්ද? එහෙනම් ඒ මම කෙනෙක් අවශ්‍ය නෑ නේද පින්නේ ජීවත් වෙන්න? මට ඔබ කියන්න. පොකුණක ඉන්නවා මාළුවෙක්. අපි මේ මාළුවායි කරේ කියලා බඳිනවා. මේ බල උඹට හුස්ම ගන්න බෑ නේද? ඉතින් ඔක්සිජන් ටැංකියක් කියලා කරේ බඳිනවා. ඒ මාළුවට යහපතක් නේද දැන් උනේ? නේද? ඇයි එහෙම කියන්නේ? උර ඔක්සිජන් ටැංකියක් ඕනේද? නෑ, උර ස්වභාවයෙන්ම පුළුවන් නේද පින්නේ හුස්ම ගන්න. ඒ ඔක්සිජන් ටැංකිය බඳින එක උට යහපතක් උනේ නැති වුණාට ඒකේ බර දැන් උස්සන් යන්න ඕනේ නේද? එහෙනම් යහපතක් උනේ නැති වුණාට දුකක් නම් තියනව නේද? ආන් ඒ වගේ පින්තුනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන තිබ්බම ඇති ජීවත් වෙන්න. උඩින් මම දාගත්තට පස්සේ යහපතක් ඇත්තේ නැහැ. හැබැයි දුකක් නැත්තේත් නැහැ. කොටින් මර මාළුවගේ ටැංකියේ මාළුවගේ පිටේ ඔක්සිජන් ටැංකිය බැඳවාගේ තමයි. තේරුමක් නැහැ කරන වැඩේ. බලන්න යසාගේ ජීවත් වෙන බුලම හිත උදා වෙනවා වැය වෙලා යනවා, රූප පහ උදා වෙනවා වැය වෙලා යනවා. ඔච්චරයි ඕනේ ජීවත් වෙන්න. මම හදාගන්න එකෙන් වෙන්නේ පහසුවක් නෙමෙයි. පහසුවක් නොවනවත් නෙමෙයි අපහසුවක් සිද්ධ වෙන්නේ. පහසුවක් නොවනවා විතරක් නෙමෙයි අපහසුවක් සිද්ධ වෙනවා. හේවත් මේ දුක හට ගන්නවා. දැන් එනම් බලන්න, අර අම්මා මැරෙද්දි පින්වතුනේ මේ දරුවා මැරෙන්නේ යම්සේද? රූප වේදනා සංඥා සංකාර විඥාන අර හිතේ වැය වෙලා යද්දි ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් බවට මේ මමපත් වෙලා තියෙන්නේ. මම තමයි දැන් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් ඒවා වැය වෙලා යද්දි මමටත් මොකද වෙන්නේ? වැය වෙලා යනවම තමයි. දැන් බලන්න පුතේ, එහෙනම් ඒ මම හදාගත්තේයි මොකක් කරන්නද? ආශාවද විඳින්න. ආශාවද විඳින්න හදාගත්ත මම ජරාවට මරණයට යද්දි දැන් දුක නැද්ද? දැන් අනිවාර්යෙන් දුකයි. ඇයි පිටින් ඔබට මේ ආශාවද හදාගන්න තියෙන chance එකනේ දැන් මේ වැය වෙලා යන්නේ. මේ රූපේ ආශාවද තියෙනවා. අයියෝ මර දැන් විඳින්න බෑනේ. දැන් දුක නැද්ද? දැන් දුකයි. ආන්න ඒකයි පිටින් ජාතිපච්චය ජරා මරණ කියලා කියද්දි ඔය ජාති කියලා කිව්වේ මේ මම ජරාවට මරණයට යද්දි ඉතින් ඒ කාන්තේ මෙකලොස් මහගින්නම හට ගන්නවම තමයි. ඒකාන්තයෙන්ම එකලොස් මහගින්න හට ගන්නවම තමයි. එහෙනම් මේ ගින්න හට නොගන්න නම් ජරා මරණය නවත්ත ගන්න ඕනේ. මොකේ ජරා මරණයද? රූපේ අවමාර කියන්නේ රූපේද වේදනාවේද සංඥාවේද සංකාරද විඥානද? මොකේ ජරා මරණය නවත්ත ගන්න ඕනේ? මොකේද? මමේ. ඉතින් මම කියලා කියන්නේ දැන් රූපේද නා සංඥා සංකාර විඥාන නෙමෙයිද? එහෙනම් රූපේද නා සංඥා සංකාර විඥානේ වැයවීම නවත්ත ගන්න හරි නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන බවටපත් කරා නැත්නම් මම කියන එක මේ බව රූප වේදනා සංඥා සංකාර විඥාන බවටපත් කරා. ඔන්න ඕකයි පිටිනේ ප්‍රශ්නේ වුනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන උදා වෙලා වැය වෙලා යනවා. පහ උදා වෙලා වැය වෙලා යනවා. ඒක ඔහෙ ගියපු දෙන්. අර අහගෙන ණයක් කරගෙන රෙද්දාසි දාගෙන කනවා කියන වගේ වැඩක් පිටිනේ මේ කරන්නේ. පහක් උදා වෙලා වැය වෙලා යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක පාවිච්චි කළා මමෙක් හදාගත්තට පස්සේ දැන් මම වැය වෙලා යනවා. ආන් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ බව කරන එතන විදිහේ බව කරනවා. මේ බව කරනවා මොකක්ද මේ බව කරන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන මම බවට කරනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන මම බවට කරනවා. මම බවට පත් කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඇයි එහෙම කරේ? ඉතින් ආස්වාදයිනේ. කැවුම් ගෙඩියේ කබඩ් එකේ තියලා හරියන්නේ නැහැ. ඒකේ තියෙනනේ මගේ කටේ. ඇයි ඒ? නැත්තම් කොහොමද මම රසෙ විඳින්නේ? එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පිටින් ආස්වාදයන් නම් සපයි නම් ඒවා රූප වේදනා සංඥා සංකාර විඥාන වල තියන්නල්ල හරියන්නේ නැහැ. ඒක මම කරගන්න ඕනේ. එතකොට තමයි ඒ ආස්වාදේ මම වෙන්නේ. ආශ්වාදයෙන් මම වෙනවා පින්වතුනි. දැන් ඒ වැය වෙලා යද්දි දැන් සමහර අය අහන් ස්වාමිනේ වැය වෙලා යන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානද ආශ්වාදයේද? ඒ ආස්වාද උනේම පින්වතුනි අර රූප වේදනා සංඥා සංකාර විඥාන බවට මම පත් වෙච්ච නිසාමයි. එහෙම තමයි ඒක වින්දේ. ඒ පහ බවට මම පත් කරගත්තා. එහෙම තමයි ඒක වින්දේ. දැන් වැය වෙලා යන්නේ ඔබට අර රූප වේදනා සංඥා සංකාර විඥාන වල ඇති ආස්වාදයේ අත්විඳින්න තිබ්බ එකම අවස්ථාව. දැන් ඒක වැය වෙලා යනවා. එහෙනම් දුකයිද කියලා අහන්නත් දෙයක්ද? ඕනෝම තමයි මේ ජරා මරණේ දුක ගෙනත් දෙන්නේ. හැබැයි ජරා මරණේ කියලා කිව්වේ පහේ ජරා මරණ එහෙම නෙමෙයි. අර අම්මගේ මරණේ නෙමෙයි මේ කතා කරන්නේ. අම්මා මැරිච්ච නිසා අම්මගේ බඩේ හිටපු දරුවත් මළා. ඒක නවත්තන්න බෑ. අරිහතුන් වහන්සේ කියලා එහෙනම් කියන්නේ කවුද? අම්මා ඉන්නව. බඩේ දරුවෙක් නෑ. ඒතර යාර අම්මා කියන්නේ. ගැබක් නැති කතක් වගේ. ගැබක් නෑ. දැන් ඒකේන මැන්නට ප්‍රශ්නයක් නෑ. දරුවෙක් හිටියොත් විතරයි දරුවට පණව ගිය ආදරේ. දැන් දරුවා මැරෙන්න දෙන්න ලෑස්ති නෑ. හැබැයි දරුවෙක් නැත්තම් දැන් මැන්නට ගමක් නෑ. ආනන්දින අරිහතුන් වහන්සේ කියලා කියන්නේ දැන් ගැබක් නෑ. මම නැමැති ගැබ නෑ පිංගු දැන් උන්වහන්සේ තුල. ඒ නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන වැවෙලා යද්දි ඒකට ඈඳිලා ඒකත් එක්ක ඇමිනිලා පැටලිලා මමෙක් හැදිලා නැහැ පිටින් වැවෙලා යන. ඒ නිසා දුක කට ගන්නේ නෑ. ආන් ඒ ජරා මරණය දුකෙන් කෙලවෙන්නේ නෑ. ඒව මේ තේසං ධම්මානං සමුදය හෝති. ධම්ම කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන. උදා වුණා වැය වුණා. තේරුණාද ඔබට දැන් මේ කියපු කතාව? සාරාංශගත කරගමු ඉක්මනට. සමරීක දැන් යන්නේ. වඩා මුණකට හොදගන්න අවශ්‍ය නම් වතුර ටිකක් බොන්න. ආන සමෙන් පෑන් පෑන්. වතුර කියන්නේ මොනවද අපි හඳුන්නේ? ධර්මය ඔබයි බණ අහනයිනේ. එතන අවසන් කරන්න ඔබට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නේ. ඉතින් හරි දැන් පරිසම්පාදයක් තියෙනවා. මොකක්ද අපි කරන්න ඕනේ දැන්? මම ඕනෙවීමද දුක, මමද දුක? පින්වතනේ ඕනේ වුණා කියලා කියන්නේ, ඕනේ වුණා කියලා කියන්නේ මේ මෙතන අවිසංකාර කරන වැඩපිළිවෙල දක්වා ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ සුභයි කියන නිගමනේ හදාගෙන ඉවරයි. සුභයි නම් එතනින් එහාට බව හැදෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. ඒකයි ඔබ බය වෙන්න ඕනේ වැරද්ද දඬුවමටද වැරද්දටද? බය වෙන්න ඕනේ දඬුවමටද වැරද්දටද? වැරද්දට. දඬුවමට බය වෙන්න ඕනේ නැහැ පින්වතුනි. මොකද දඬුවම තියෙන්නේ හැදෙන්න. වැරද්ද තියෙන්නේ වෙනසෙන්න. හවුද නැද්ද? යමෙක් ඔබට යමක් දම් දවසක දඬුවමක් දුන්නා නම් මොකටද දුන්නේ? තව තව වෙනසෙන්නද? නෑ. එහෙනම් හැදෙන්න. වැරද්දක් වුණා නම් මොකද උනේ? වෙනසුණා. එහෙනම් දඬුවම් දීලා හදාගන්න එක හොඳ නැද්ද? ආ. එහෙනම් පින්වතනේ ඔබ බය වෙන්න ඕනේ මේ අගට මම හැදෙන එකට නෙමෙයි. අර අபிසංකාර කරන එකට. මම හැදෙන හදන එක හොඳයි කියලා නිගමනයක් තියෙන ඔබේ හිතේ. සුභයි කියලා. ආන් ඒකටයි පිටින් බය වෙන්න ඕනේ. ඕක තමයි ඕනෑවීම කියලා කිව්වේ. ඕනෑකම තමයි දුක. හරි. ඉතින් ඒකට තමයි මේ සුභයි කියලා ගත නිගමනේ. ඒකම තමයි ඔය කියන්නේ. ඇයි සුභ නම් නෙමෙයිද ඕනේ උනේ? සුභ කියන එක නෙමෙයි බවයට සුසුයි. ඒ කියන්නේ ඕනේ. ආනන්ද සුභයි කියන තේරෙන වචනයක් කියන්න බලන්න. ඕනේ. දැන් එනන් තේරෙනවද දෙකම එකයි කියලා? සුභයි කියලා කිව්වේ ඕනේ තමයි. ඉතින් ඊටස ඕන දේ ලබා ගන්න නෙමෙයි දෙතනින් එහාට කටයුතු කරගෙන ගියේ. ඉතින් එතන එහෙනම් එතනින් එහාට තමයි මේ අபிසංකාරය දැන් ක්‍රියාත්මක කරවන්නේ. මොකටද? ඕන දේ ලබා ගන්න. හරි. එහෙනම් අපි සාරාංශ කරගමු. මොකද අන්තිමන බලේ නිගමන එන්න ඕනේ පිටුතන. එහෙනම් අන්තිමන කරන්න තියෙන එකම එක දෙයයි. ස්වාමීනි, ඉක්මන සෝතාපන්න වෙන්න මම මොකද කරන්න ඕනේ? අනිත්‍ය දුක්ඛනත් වඩන්න. සෝතාපන්න සකෘදාගාමි වෙන්න. අනිත්‍ය දුක්ඛනත් වඩන්න. අනාගාමි වෙන්න. අරිහත් වෙන්න. අරිහත් වුණාට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ තනිත දුක නැත වඩා. ඇයි? වැරදිලා තරිහත් වෙලා නැත්තම්. අපිට හිතෙනවා අරිහත් කියලා. හැබැයි අරිහත් නැහැ. එහෙනම් කෝකටත් හොඳ නැද්ද? අනිත්‍ය දුක නැත්නම් මේ දිගරම ඉන්න එක. එහෙනම් පින්නේ මැරෙන මොහොතෙත් අනිත්‍ය දුක නැත වඩා. ඒ වෙලාව අරිහත් කියලා ඔබ හිතාගෙන ඉන්න ඇති. නමුත් ඔබ අරිහත් නැත්තම් මොකද ඔබ තක්කෙටම කියන්න පුළුවන් තථාගතයන් වහන්සේ විතරයි. ඒ නිසා අපි කාටත් හොඳයි. ඇඟට හොඳයි පින්වතුනි. අරිහත් නෙමෙයි. සෝතාපන්නවත් නැහැ කියලා හිතන් කටයුතු කරගෙන යන එක. සමහර අර කෙනෙක් සෝතාපන්නයි කියලා හිතාගත්තට පස්සේ දැන් බනහන්නේ. එහෙමව තියෙනවා. එහෙමව තියෙනවා. ඒකට අහු වෙන්න එපා ඔබ. ඒ ඔබ එහෙම මෝඩ පිරිසක් නෙමෙයි. මිනිසු ඉන්නවා ඒ වගේ කරන. ඔබ එතනට අහු වෙන්න එපා පින්. ඔබ හැමදාම නිහතමානීව කවුරු බන කිව්වත් කමක් නැහැ පින්. හොඳට කන් යොමාගෙන අහන් ඉන්න. ඔයන් කවියක් කිව්වත් ඔබ සෝතාපන්න වෙලා නම් ඔය කියන ඕන දෙයක් අහන් ඉඳලා කමක් නැහැ නේද? මොකද ඔබට හැරිලා එන්නෙම දහම් පැත්තට. එහෙනම් පාඩුද? ආ එහෙනම් ඔබට කියන්නේ. හොඳටම අහන්න ඕනේ. සෝතාපන්න නොවෙච්චයිද සෝතාපන්න වෙච්ච අයද? සෝතාපන්න වෙච්ච අය. ඇයි? මොකෙන් හරි කමක් නැහැ. ඊට පස්සේ යාට එන්නේ දහමට ගැලපිලානේ. එහෙනම් ඊට පස්සේ නිවන් දකින්න එක හරි ලේසිනේ. එහෙනම් ඕන එකක් නිවන් හරව ගන්නවා. එහෙනම් සෝතාපන්න විතර වැඩිපුර බණ අහන්න ඕනේ. සෝතාපන්න නැති අය වුණ නැතුවත් කමක් නැහැ. සෝතාපන්න වෙච්ච අය වැඩිපුර අහන්නේ. එහෙනම් ඔබ සෝතාපන්නයි නම් මොකද කරන්න ඕනේ? බණ අහන්න. සෝතාපන්න නැත්නම් මොකද කරන්න ඕනේ? බණ අහන්න. දැන් ප්‍රශ්නේ හරි නේද? එහෙනම් බණ අහන්න. හරි. එහෙනම් තාගල සාරාංශගත කරගමු. අපි කතා කරා පින්දෙනි. ඔබ හොඳටම දන්න මේ පහක් උදා වෙනවා පහක් වැය වෙනවා කියලා ක්‍රමවේදයක් තියෙනවා. හරි. මුලට යන්න ඕනේ නැහැ නේ. ඇහැ කන දිව නාසය ඒ විස්තරය දන්න ඕනේ ඔබ දැන්. හරි. ඔන්න පහක් ආවා. ඒ පහ හිතේ හටගත්තා. හිතේ උදා වුණා, හිතේ වැය වෙලා යනවා. මේව කාට විතරද මේ මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ? බුදුහාඳුරන්ටයි. කාට විතරයි? හැමෝටම සිද්ධ වෙනවා. ඇමී බාබාගේ ඉඳන් යම් ජීවියෙක් මේ ලෝකේ හිටියානම් ඉන්නවනම් මතුවර ඉන්නවනම් පිටින් ඔය හැමෝගෙම හිතවල පහක් උදා වෙනවා, පහක් වැය වෙනවා, පහක් උදා වෙනවා, පහක් වැය වෙනවා, පහක් උදා වෙනවා, පහක් වැය වෙනවා, පහක් ඇති උනම් කියන්නේ පහක් උදා වෙනවා, පහක් වැය වෙනවා. හරි. එතකොට ඒක ප්‍රශ්නයක්ද? නෑ. ජරා මරණය දුකයි කියලා පරිසම්පාදයේ පැත්තකින් කියනවා. හැබැයි බලන් ගියාම අරිහතුන් වහන්සේට ජරා මරණය දුක නැහැ. එහෙනම් ජරා මරණය කියලා කියන්නේ මේ පහක් උදා වෙලා පහක් වැය වෙලා යන ක්‍රමයට නෙමෙයි. මේ හිත වැය වෙලා යන එකටත් නෙමෙයි මේ කියන්නේ දුකයි කියලා. මොකද ඒක දුක නම් අරිහතුන් වහන්සේටත් දුක විය යුතුයි. එහෙනම් අපිට ප්‍රශ්නයක් ආවා. එහෙනම් ඒක නෙමෙයි නම් මේ ජරාවට මරණය යනකොට දුක ගෙනත් දෙන්නේ. එහෙනම් මොකක්ද? දැන් අන අපි හොයන්න පටන් ගත්තා. අපි බැලුවා දුක ගෙන ජරා මරණය හටගන්නේ මොකක් නිසාද කියලා. තේරුම් ගත්තා ජාතිපත්‍යය ජරා මරණය වෙන. ජාතියක් හටගත්තා නම් එහෙනම් ඒකාන්තෙම ජරා මරණය කියන එක සිද්ධ වෙනවා. හැබැයි ඒ ජාතියත් අර පහ වෙන්න බෑ. ඒ වගේම හිත වෙන්නත් බෑ. මොකද ওই දෙකේ අරිහතුන් වහන්සේ ගාව සිද්ධ වෙන්නේ. ওই දෙකේ ජරා මරණය දුක ගෙනත් දෙන්නේ නැහැ. එහෙනම් ඊට අමතර මොකක් හරි දෙයක් තියෙනවනේ ජාති වෙන. මොකද ඒ දේ? ආයත හොයාගෙන ගියා. ඊරස් අපිට හවු වුණා බවපත්‍ය තමයි ජාති හැදෙන්නේ. එහෙනම් කොහොමද මේ බව වෙන්නේ? මොකද්ද මේ බව උනේ? බව උනේ මොකක්ද? මතකයිනේ අපි මේ කතා කරගෙන ගිය පිටිකෙන් මේ අලුතෙන් මම දෙයක් කියනවා නෙමෙයි පින්නේ. ඊට අපි කිව්වා කරුණාවන්ත බව, ගුණමකු බව, ත්‍යාගශීලී බව, කම්මැලි බව, මඩසිලුට බව, හොඳ බව, නරක බව, ඒ ඔක්කොම බව පින්නේ. හැම එකකටම පහක් තියෙනවා ඊට අදාළ වෙච්ච. ඔබ කෙනෙක් ගියා බල්ලගෙන අරයා නම් හරි හොඳ පාටයි. එයාගේ හරි හොඳ බවක් තියෙනවා නේද? හොඳ ගතියක් තියෙනවා. ඒ ඔක්කොම ඉන්නේ පහක් ගැන ඔය කියන්නේ. මොකද හිතට පහක් හැර වෙන කිසිම දෙයකින් මේ ලෝකේ දැනගන්න පුළුවන්ද? බෑ. එහෙනම් කරුණාවන්ත බව කියලා කියන්නේ මොකද්ද? පහක්. ත්‍යාගශීලී බව කියලා කියන්නේ පහක්. කම්මැලි බව කියලා කියන්නේ පහක්. ඔය ඔක්කොම පහ ඒවා. ඔය ඔක්කොම පහ ඒවා පින්නේ. පහ හැරෙන්නේ වෙන දෙයක් හිත දන්නේ නැහැ. එහෙනම් පහයින් පනවන්න බැරි දෙයක් ගැන හිතට කතා කරන්න බෑ. ඒක අපි හොඳටම දන්නවා. හරි. එහෙනම් මොකද මේ බව? මොකක් හරි බව වුණා පින්නේ. ඊට පස්සේ ජාති වුණා. ආන්ගේ ජාති ජරා මරණය දුකට තමයි අපිට දුකට ගෙනත් දුන්නේ. හැබැයි ඒ බව උනේ අර බව උනේ මොකද්ද කියන එක දැන් අපිට හොයන්න පටන් ගත්තේ. මොකද්ද මේ බව උනේ? ඊරස හොයාගෙන උට්ට යද්දී අපිට හම් වෙනවා අபிසංකාර කියලා එකක්. ඒ කියන්නේ අලුතෙන් භවයක් බිහි කරන්න සුදුසුයි කියලා අපිට යම් පියවරක් හමුණා මේ ක්‍රියාවලිය තුළ. අලුතෙන් භවයක් හදන්න සුදුසුයි. එහෙනම් අපි දන්නවා පින් ඕන් ඔතනට මොකක් හරි ඇවිල්ලා වැටුණා නම් එහෙනම් ඒකෙන් තමයි භවය හැදුනේ කියලා. තේනවා මම කියන්නේ? මේ ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ආපස්සට යද්දී අපි කීපයක් ස්කිප් කරලා බැලුවා. දැන් කම්මැලි නේ අපිට මේ හරියට එද්දි. පොඩ්ඩක් ඉස්සරහට කියලා බලමු මොනවද තියෙන්නේ කියලා බලාගෙන ඉඳි අපිට හම් වෙනවා අபிසංකාර කියලා කැලලක්. අபிසංකාරය කියන්නේ මොකක්ද කියලා විපරම් කරලා බලද්දී ඒක ගහලා තියෙන විස්තරයක් අලුතෙන් භවයක් හදන්න කරන දේ අලුතෙන් භවයක් හදන්න කරන දේ දැන් දන්නෝ මෙතනදී මොකක් හරි වුණා නම් තමයි අග භවයේ හැදුනේ එහෙනම් ඇයි ගහලා තියෙන මොකද්ද අලුතෙන් භවයක් හදන්න කරන දේ එහෙනම් අය මැදේව බලන්න ඕනේද නෑ එහෙනම් මොන හරි ingredients ටිකක් මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා raw materials ටිකක් අමුද්‍රව්‍ය ටිකක් මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා ඒකෙන් තමයි භවය හැදලා තියෙන්නේ එහෙනම් ඔන්න ඕ ආවේ මොනවද කියලා හොයාගත්තා නම් දැන් අපිට හොයාගන්න පුළුවන් භව උනේ මොනවද කියලා. අපි දන්නවා පින්දින හොඳ ආකාරයෙන්ම හිතට බැහැගන්නේ පහ විතරයි. වෙන මොකුත් බහින්නේ නැහැ. එහෙනම් හිතට නිගමනයක් ගන්න තියෙනවා නම් මොකක් හරි දෙයක් ගැන. ඒ නිගමනය ගන්න පුළුවන් උත් මොනවා ගැන විතරයිද? පහ ගැන විතරයි. ඇයි? හිත වෙන මොකක් ගැන දන්නේ නැහැ. ඔබට දන්න හරි ඔබ ක්‍රිස්ටොෆර් ගැන කොහොමද හිතන්නේ? ක්‍රිස්ටොෆර්. මොකද ඔබ හිතන්නේ එයා ගැන? ඈ? ආ ග්‍රෙගරි කියන මොකද්ද බයි තංගේ? දන්නේ නැහැ. දන්නේ නැත්නම් කොහොමද එයාගෙන හිතාගෙන මොකක්වත්? නේද? නිමල් ගැන මොකද්ද හිතන්නේ? ආයෙක නම් කියන්න පුළුවන්. කමල එයාගෙන කියන්න. ග්‍රෙගරි දන්නේ නැහැ. දන්නේ දේවල් ගැන නිගමනයක් ගන්න බෑ. එහෙනම් දන්නේ දේවල් ගැන විතරයි නිගමනයක් ගන්න පුළුවන්. එහෙනම් භවයට සුදුසුයි කියලා නිගමනයක් අරන් තියෙනවා නම් ඒ අරන් තින්නේ දන්න දේවල් ගැන විතරයි නේද? හිත දන්නේ මොනවා විතරයිද? පහ විතරයි. එහෙනම් ඒ පහ ආවේ කොහෙන්ද? අර අපි ඉස්සෙල්ලා කතා කරපු ක්‍රමවේදය හරහා පින්නේ මේ තියෙන්නේ. දැන් එහෙනම් අපි බලුවා කොහොමද මේ භවයට සුසුසු කියන නිගමනය ගත්තේ? ඒකට හේතු හොයාගෙන ගියා. මේ සමීකරණයක් අපිට හම් වෙනවා. යමක් දැන් මේ ටිකේදී බුදුහාමුදුරු දෙන්නම ඕනේ ඉතින්. නැත්තම් වෙන ක්‍රමයක් නැහැ මේ ටිකේ තේරුම් ගන්න අපිට. බුදුහාමුදුරු අපිට පෙන්වලා දෙන්නම ඕනේ කොහොමද භව උනේ කියලා. භවයට සුසුසු කියන නිගමනය ගත්තේ කොහොමද කියලා බුදුහාමුදුරු කියන්නේ නැත්තම් අපිට අහු වෙන්නේ නැහැ. උන්වහන්සේ දැන් පෙන්වලා දුන්නාට පස්සේ ආව් ඒක නම් ඇත්ත තමයි. ඊට කලින් කියන්න බෑ ඒක. එහෙනම් උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඔබට යමක් ආස්වාදයි කියලා හිතෙනවා නම් සැපයි කියලා හිතෙනවා නම් ආස්වාදයේ සැපය ලබා ගැනීම උදෙසා යමක් ඇසුරු කරන්න සාරයි කියලා ඔබට හිතෙනවා නම් එහෙනම් ඒ දේ පාවිච්චි කරලා ඔබ ඒ කාන්තෙන්ම භවයක් හදනවාමයි මොකද ඔබ නිගමනයක් ගන්නවා ඒ දේ භව හදන්න සුදුසුයි කියලා දැන් එනවා අපිට අහු වුණා නේද පින්දුනි භවය හදනවා කියන වැඩපිළිවෙලට මොනවාද රෝ මැටීරියල් උනේ කියලා ඇයි මේ පහ ගැන නේද නිගමනය අපි ගත්තේ? ඒ භව හදන වැඩපිළිවෙලට අමුද්‍රව්‍ය වුණේ මොනවාද? අර පහ. ඇයි පහ ගැන තමයි ආස්වාදයි සැපයි සාරයි කියන නිගමනය ගත්තේ. හරි අපි පහ අයින් කරමු. ඔබ ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගත්තේ මේ පෑන ගැන. දැන් ඔබ භව හදන්නේ මොකෙන්ද? පහක් කියලා එකක් නැහැ. මේක තියෙන. මේක ගැන ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගත්තා. දැන් භව හදන්නේ මොකෙන්ද? මේකෙන්. ඔබ සාරයි කියලා හිතාග ආස්වාද සැපයි සාරයි කියලා හිතාගත්තේ චම්පයි කමලයි රේකයි ගැන. දැන් බව හදන්නේ මොකෙන්ද? ඒකෙන්. හැබැයි චම්පයි කමලයි රේකයිවත් පෑන ගැනවත් ඔබේ හිතර දැනගන්න විදිහක් නැහැ. හිත දන්නේ මොනව විතරද? පහ විතරයි. දැන් ඔබට තේරෙනවද ඇයි අපි අච්චර පහ ගැන කතා කරේ කියලා ඉස්සර. ඔබට හොඳට මේ කියන කාරණා හිතර වදින්න. මේ පහ හැරෙන්න ඔබට වෙන ලෝකයක් නැහැ පින්නතුනේ. පහ තමයි ඔබේ ලොව. මගේ මුළු ලොවම බයි කියලා සින්දුව කියනෝනේ කාටද? කාටද? පහට. එයාට කියනවනේ මගේ මුළු ලෝම බයි කියලා. සිනහව කඳු ලෝබයි. ඔය ඉතින් මේ පහ ගැන ඔය කියන්නේ. හරි. එතකොට එහෙනම් ඒක ආස්වාදයි සපයන සාර නැන් පිටින ඒකාන්තයෙන් ගන්න නිගමනයක් භවයට සුදුසුයි කියලා. පැහැදිලිද? ඕන් මේ භවයට සුදුසුයි කියලා නිගමනය කරපු එක තමයි දැන් අபிසංකාර කියන ස්ටේජ් එකට ඇතුල් කරේ. මොකටද? අලුතෙන් කටයුතු කරන්න ආන්ගේ භව හදන්න. ඇයි? අර කැවුම් ගෙඩිය කතාව මතකයිනේ. කැවුම් ගෙඩිය රහයි ඒකරයි අම්මට කියලා ගෙන්න ගත්තේ. දැන් කබඩ් එකේ දාලා තිබල හරියන්නේ නැහැ. ඒක කන්න ඕනේ දැන්. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදය නම් ඒකත් පෙට්ට ගමක තියලා දාලා තියලා හරියන්නේ නැහැ. ඒකෙත් ආස්වාදේ විඳින්න ඕනේ. ආස්වාදේ විඳින්න නම් ඒක බවටපත් වෙන්න ඕනේ. මොකද ආස්වාදේ ඒකෙන් ගන්නව නෙමෙයි. ඒක තමයි ආස්වාදය. ඒක තමයි ආස්වාදය. පැහැදිලිද? ආන් ඒ නිගමනය ගත්තට පස්සේ පෙවිදිනේ බව හදන වැඩ පිළිවෙල පටන් ගත්තා. ඒකනේ මේ මැද තියෙන එක අදාළ නැහැ ලොකුවට. ඒ කියන්නේ වරි වෙන දෙයක් නැහැ. මොකද පින්නේ දුක මුල හොයාගෙන යන්න අපට අහු වෙන මොකද්ද? මොකද අහු වෙන්නේ? අවිද්‍යාව. ඉතින් අවිද්‍යාව අහු වෙනෝ නම් දුකේ මුල විදිහට. ඉතින් ඒවල අතු මොකටද හොයන්නේ? මුලට බෙහෙත් කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් අතු හොයලා වැඩක් තියනවාද? වැඩක් නැහැ. එතකොට වනම් මේ බව උනේ පින්තුනේ අර පහ බවට තමයි මේ පත් වෙන්න යන්නේ. පහ බවට පත් වුණා ආන් ඒකරණ මම කිව්වා. එහෙනම් මේ මලට කියන තව නමක් කියන්න. මලට කියන තව නමක් කියන්න. මම. මමට කියන තව නමක් කියන්න. මල. හැබැයි හටගත් උදා වෙච්ච හැම පහක්ම මොකද වෙන්නේ? වැය වෙනවම තමයි. එහෙනම් ඒ පහ බවට නම් දැන් මමපත් වෙලා තියෙන්නේ. ඒ පහ වැය වෙනකොට මමට මොකද වෙන්නේ? වැය වෙනවා. මොකද මතක තියාගන්න උදා වෙන්න වැය වෙන්න හිතක තමයි තියෙන්නේ මම කියන එකත් ඉපදුනේ. එහෙනම් හිත වැයෙද්දි මම වැය වෙනවම තමයි. එහෙනම් භවයක් හැදුණා නම් පින්නේ ඒකාන්තෙම ජාතියක් හට ගන්නවා. ජාතියක් හටගත්ත නම් ඒකාන්තෙම ජරාවට මරණයටපත් වෙනවා. මොකද හිත උදා වෙනව වැය වෙනව නිසා. ඒක නවත්තන්න බෑනේ. ඒක නවත්තන්න බෑ. ඒ ජරාවට මරණයට යන එක නම් ඒකාන්තෙම දුකක්ම තමයි. දැන් ඉතින් අර 11 මහා ගින්නම හට ගන්නවා ඉතින් පස්සේ. දැන් බලන්න එහෙනම් ප්‍රායෝගිකව මොකද්ද කරන්න ඕනේ කියන ප්‍රශ්නේ ඔබ තුල තියෙනවා නම් පින්වතුනි. මේ එක තැනකින්වත් කඩන්න බෑ. ඔබට බෑ පින්වතුනි දුක නවත්තන්න. අපිට තිබ්බ අපිට හම්බෙච්ච හොඳම නිවුස් එක මොකද්ද උදේ පාන්දරම කතා කරපු? දුක මොකද්ද? හේතුක ඵලයක්. දැන් මේ හොයාගෙන ගියේ මොනවද උඩට යනක? හේතු ටික. හේතු හේව්වා. හේතු නිරුද්ධ කරලා ආයේ ඵලය ගැන වරි වෙන්න ඕනේද? නෑ. දැන් එහෙනම් මතක් කරගෙන ඔබට කිව්ව හොඳට පුටුව අල්ල ගන්න කියලා. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ පහ පාවිච්චි කළා. භවයට සුසුසුයි කියලා නිගමනය කරොත් ඒකාන්තෙම භවයක් හැදෙනවා. ඒ භවය හැදිච්ච එක මං දුක හැරෙන වෙන දෙයක් උරුම වෙන්නේ නැහැ බව නොදන්නාකමයි අවිද්‍යාව. එහෙනම් පිටිනේ දුක්ඛ සමුදය ක්‍රියාවලිය දුවන්නේ දුක්ඛ සමුදය නොදන්නකම නිසායි. දුක්ඛ සමුදය දැනගත සැනින්ම දුක්ඛ සමුදය වෙන්නේ නැහැ. ආයෙ අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒකයි කියන්නේ අවිද්‍යාව දුරු කරාට පස්සේ ආයෙ තණ්හාවට අත තියන්න යන්න එපා. අත තියන්න දෙයක් නැහැ. ඇයි ඔබ හොයාගෙන යනවා කොහොතර තණ්හාවකෝ? මේ මට දුක ගෙන දෙන්නේ තණ්හාව කොහොක? හොයලා බලද්දි නැහැ. ඇයි? අවිද්‍යාව නැහැ. එහෙනම් මං කියන්නේ පුදුම පවර්ෆුල් පින්දින මම ඔබට මේ දේ තේරෙනවා නම් ඒකයි තථාගතයන් වහන්සේ කියන පුදුම ශ්‍රද්ධාව පින්දින හිතට ඇති වෙන්නේ. වාහන කොච්චර ලස්සනට උන්වහන්සේක කැටගල්ලා දුන්නාද කියලා මෙන්න මෙතනට බෙහෙත් කරන්න කියලා. දුකට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාව ඇතිුනේ මොකක් නිසාද? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කිව්වේ මොකද්ද? තණ්හාව නිසා දුක හටගන්න නොදන්නකම. දැන් ඔබ දැනගත තණ්හාව නිසා තමයි දුක හටගන්න කියලා. ඒ නිසා ආවිද්‍යාව දුරු වුණා. දැන් ඔබ හොයන්ගෙන කොහමද දුක හටගත්තේ එක කියලා. හොයන් යද්දි නෑ. ඇයි? අවිද්‍යාව නැහැ. දැන් බලන්න ඔබට දුක නැසන එකමක දෙයක් විදිහට කරන්න තියෙන්නේ. ප්‍රායෝගිකව එකමක දෙයක් කරන්න තියෙන්නේ. අනිච්ච දුක්ඛ අනාත්ත වැඩුවනම් එහෙනම් මේ ආස්වාදයි කියන නිගමනය පිටින් ඔබේ හිතෙන් අයින් වෙනවා. දැන් ඒක පෙළෙන සුළු වෙනවා. සැපයි කියන නිගමනය අයින් වෙනවා. දුක් දෙන සුළුයි. ඒක තමයි අනිච්චයි දුක්ඛයි කියලා කිව්වේ. සාරයි කියන නිගමනය ඔබ දැන් ගන්නෑ. දැන් ඒක අනත්තයි. හේවත් අසාරයි. එහෙනම් සුබයිද? අසුබයි. අසුබයි නම් දැන් භවයක් හදන්න සුදුසුයිද? භවය හදන්න නැත්නම් ජාති වෙයිද? ජාති වෙන්නේ නැත්නම් ජරා මරණ වෙයිද? නෑ. මොකේ ජරා මරණ කියන්නේ මේ කියන්නේ? මමේ ජරා මරණේ. මමේ ජරා මරණේ වෙයිද? ඉතින් මමෙක් නැත්නම් කොහේ ජරා මරණ වෙන්නේ? හැබැයි තාම පහ ජරා මරණයට යනවා. හිත ජරා මරණයට යනවා. මම ඒක නෑ. ඒ නිසා දුක ඉවරයි. නිවන් දකින්නක ලේසිද නැද්ද? කොච්චර ලේසිද? දැන් ඔබට තේරෙන්නේ නැද්ද ඇයි ආනන්ද හඳුර අර කතාව කියන්නේ නැත්තේ කියලා? ස්වාමීනි මේ පරිසම්පාද හරි ලේසියි. හරි සරලයි. මට තේරුණා. ඔබට හිතෙන්නේ නැද්ද පින්වතුනි? අංගනේ නේ ත්‍රිපිටකේ තියෙනවා. ත්‍රිපිටකේ මම ඔබට සාක්ෂි දෙන්නවා පරිසම්බන්ධය ලේසි කියලා. බුද්ධ වචනේ නෙමෙයි කැවියට් එක. ආනන්ද හඳුනගේ වචනේ. හැබැයි දැන් උන්වහන්සේ අපි උපකල්පනය කරොත් උන්වහන්සේ සෝතාපන්න වෙලයි හිටියේ කියලා අපි ප්‍රකාශ කරද්දී එහෙනම් සෝතාපන්නෙක්ගේ ප්‍රකාශය පින්වතුනි ඔය. ඇයි සෝතාපන්න වෙන්න කොච්චරද දැනගන්න ඕන? ඔය ටික ඔබට අවබෝධ වුණා නම් පින්වතුනි ඔබට සෝතාපන්න ඵලෙ පිහිටන්න පුළුවන්. ඒ ඔබ දැන් හොඳටම දන්නවා මේ පහ ආස්වාදයි කියලා ගත්තොත් බවක් හැදෙනක හැදෙනවාමයි. බවක් හැදුනොත් ජාති වෙන එක වෙනවාමයි. ජාති වුනොත් ජරා මරණය වෙන එක වෙනවාමයි. මම ජරා මරණයට යන නිසා දුක හට ගන්න එක වෙනවාමයි. නවත්තන්න පුළුවන්ද? නැහැ. ඔබ ඒකට ඇලුනේ මොකක් කියලා හිතාගෙනද? දැන් ආස්වාදයිද? මොකක් කියලා හිතාගෙනද? ආස්වාදයි කියලා. දැන් ආස්වාදයිද? එහෙනම් ආස්වාදයිද ඇත්තටම? නෑ. සැපයි කියලා හිතාගෙන ඇලුනේ. දැන් මොකද විඳින්න වෙලා තියෙන්නේ? දුක. එහෙනම් සැපයිද? නෑ. එහෙනම් ඉතින් අග බලද්දි මුල හිතාගත්ත එක නෑනේ. අග බලද්දි මුල හිතාගත්ත එක නෑ. එහෙනම් මුල ගත නිගමනේ හරිද වැරදිද? වැරදි. මං කියන නිසාද? දැන් ඔබ කියන විදිහට බුදුහාමුදුරුවෝත් කියන නිසාද ඔබ ඔය විශ්වාස කරන්නේ? එහෙනම් බලන්නකෝ. දැන් එහෙනම් බුදුන් ඔබේ ජීවිතේට වැඩිලා නැද්ද? ඒක තමයි කියන්නේ. දැන් අපර හොඳට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ පිටින් අනිච්ච දුක්ඛ අනත්ත තමයි ඔබේ නිවනට යතුරු. වෙන කිසිම දෙයක් ගැන වරි වෙන්න යන්න එපා. මේ වෙන කිසිම දෙයක් ඔබට නොතේරුණත් යන්තම් මේ අනික්කයි කියන නිසා හරි ඔබට හිතනවා නම් ඒ ඇත්ත තමයි. මේ අනිත්‍ය දුක්ඛ නැත්නම් මෙතෙන් කරන්න තියෙන්නේ. මට ඔය ලොකු කතන්දරේ නම් තේරෙන්නේ නැහැ. පින්වතුනි අනිත්‍ය දුක්ඛ නැත්නම් වඩාගෙන යන්න. මේ ලොකු කතන්දරේ කිව්වෙ මොනවටත් නෙමෙයි. ඔබ කරන දේ හරි කියලා පෙන්නන්න. අනිත්‍ය දුක්ඛ නැත්නම් වඩන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. වෙන කිසිම දණකින් බෙහෙත් කළා වඩන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ හරි පින්වතුනි. බුදුහාමුදුරුවෝ කවදත් හරි. අපිට තමයි වැරදුනේ. බුදුන් නොකියපු දේවල් කරන්න ගිහිල්ලා අමාරු වැටුණා විනා බුදුන් කියපු දේ කරා නම් පින්නේ කවදාකවත් අමාරු වෙටෙන්නේ නැහැ. එහෙනම් අද ඉඳන්වත් දැන් ඉඳන්වත් පින්නේ බුදුන් කියන දේ හැරෙන වෙන කිසිම කෙනෙක් කියන දේව කරන්න යන්න එපා. බුදුන් කියන දේ කරන්න. මොකද බුදුන් තමයි දන්නේ. වෙන කවුරුත් දන්නේ නැහැ. බුදුන් තමයි දන්නේ. හරිද? එහෙනම් හැමෝටම තේරුණාද? ටිකක් හරි ඉස්සර ඔබ තේරුම් ගත්ත ප්‍රමාණයට වඩා යමක් හරි තේරුණා ඇති. හොඳට මානසිකාරය කරන්. මම හිතන්නේ මේක ඉන්ටර්නෙට් එකට දානවනේ අපි අද. මේ රෙකෝඩින් එකත් එක්ක ස්ක්‍රීන් රෙකෝඩින් එකත් එක්ක ඉන්ටර්නෙට් එකට වැඩි ඔබට ආපෞසරයක් අහන්න අවශ්‍ය නම් හැබැයි දවල් හවස ඉතින් ගුරු හාමුදුරන් වහන්සේ දේශනා පවත්වන මේ අසුරු කරගෙන වෙන්න ඇති. එතකොට දැන් ඔබ තේරුම් ගත්ත ටිකත් එක්ක බලන්න අද දවල් හවස ගුරු හාමුදුරන් වහන්සේ කරන දේශනා ශ්‍රවණය කරන්න. සමහර ඔබට මීට කලින් තේරුණට වඩා යමක් කමක් තේරෙයි සමහර විට. තේරුම් නැත්නම් ආයෙ කතා කරමු. තේරෙනකම් කරමු. හරි. එහෙනම් අපි උදැසන දේශනාව එතනින් අමාර කරමු. හොඳයි පින්වතුනි, එහෙමනම් සියලු දෙනාම සිහිපත් කරගන්න උදැසන පටන් මේ මොහොත දක්වාම ත්‍රිවිධ රත්නේ වන්දනාමාන අප උපස්ථාන කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ දේශනා කරගෙන විදර්ශනා කර්මස්ථාන මානසිකාරය යෙදিলা බුදුගුණ සජ්ජහායනා කරලා සීවන පිරිසුදු ආරක්ෂා සම්පත්තිය සලසා දීලා ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ආපිරිස කෙරෙහි මහත් වූ කරුණාවෙන් යුක්තව එයාගේ ශ්‍රාව්‍ය දෘශ්‍ය පහසුකම් සලසා දීලා ආහාර පාන ආදීන් සංග්‍රහ කරලා නගාගත් අනන්ත අපමාණ වූ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය ඒ පිණින් සතුටු වන්නා වූ ප්‍රීතියට පත්වන්නා වූ සිළු දනාම සීපත් කරන පිණ අනුමෝදන් කරගන්න සිළු දනාම සූදානම්න් පළමු කොටම පිණ දෙන කල්පනා කරගන්න ඒ රඟාගත් අනන්ත අපමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය ආරාමයේ වැඩවාසය කරන්නා වූ ගුරු දහමින් වහන්සේ වරක් ප්‍රමුඛ අනෙක් සියලුම භික්ෂුන් වහන්සේලාටත් අනගාරිකයන් සිළු දනාටත් ආරාමයේ අසුර නිසුර කරගෙන තමන්ගේ නිවන් මඟ පූර්ණේ කරගන්න වෙර වීර්ය දරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නා වූ සිවණ පිරිසටත් පුණ්‍ය බාහිරට සහ සම්බන්ධව කටයුතු කරන්නව මහත් මහත්මීන් සෑම සිළු දෙනාටත් ඒ වගේම ඒ සීලුම දනා කෙරෙහි මහත් වූලෙන් ගතු කමෙන් යුක්තව සෙනෙහසිනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් තමන්ගේම දහඩියෙන් මහන්සියෙන් කඳුලෙන් ධර්මිෂ්ඨ උපයාසපයා ගත්තව මිල මුදල් විහිපෑදම් කළා කිසිඳු අඩු අපාඩුවකින් තොරව සිව්පසෙන් සංග්‍රහ කරන්නව දායක දායිකාවන් සෑම සිළු දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිළු දනා කෙරෙහි මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විහිදුවා පතුරවා හරිමු. ඒ වගේම පින්දුන ඔබේ පවුල්වල සුජීවත්ව සිටිනා වූ අම්මා තාත්තා ඥාත හිතම මිත්‍රාදී සිළු දනා මේ මොහොතේ සිහිපත් කරගෙන පුංචි සඳි ඉඳන් ඔබට අකුරු කියන්නට උගන්වපු ඒ ගුරුවරුන්ගේ දක්වා පින්දුන ඔබට යම් ශිල්පයකින් ශාස්ත්‍රයකින් අනුග්‍රහ දක්වන යම් කිසි කෙනෙක් මේ ජීවිතය තුළ ඒ සිළු දනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ අයට පින් සිද්ධ වෙන රද ඔබට මේ දහම් කරුණු තේරුම් ගන්නට අවබෝධ කරගන්න පහසු වෙලා තියෙනවා නේද කියන කාරණා මොහොතකට සිහිපත් කරගෙන ඒ සිරු දනාලත් මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විහිදුවා පතුරවා හරිමු. ඒ වගේම පිටින් ඔබේ රැකී ආරක්ෂා කරන ස්ථානවල ඔබේ යුතුයකම් වගේම තමන්ගේ කර්ම අතට අරගෙන අද ඔබට මේ ස්ථානෙට එන්න ඉඩකඩම් වරම් ලබා දුන්නා වූ යම්තා පිරිසක් ඇත්නම් ඒ සිරු දනාමත් මේ මොහොතේ සිහිපත් කරන ඒකර ඒ සිරු දනා කරපු මහා කැපකිරීම නිසා අද ඔබට මේ අවස්ථාව ලැබුණු බව මොහොතකට සිහිපත් කරගෙන ඒ සිරු දනාටත් මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විහිදුවා පතුරවා හරිමු. මේ පින විහිදී පැතිරියාමෙන් ඒ සෑම සිරු දනාම සුඛිත මුදිත වෙත්වා. තමන්ගේ නිවන් මාර්ගට බාධා වෙලා තියෙන යම් කිසි දෙයක් ඇත්නම් ඒ සියල්ලක් ගසා දෝරින් බුත වෙත්වා. ඇස්වහ කටවහ හෝවහ අවුල් දේව සකසංක අනුමින කොට වින හිර බන්ධන මේ සියල්ලම ගසා දෝරින් බුත වෙත්වා. දස කුසලෙ මෙදෙත්වා, දස කුසල් වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම කරත්වා, නිබාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදුකාර දෙලපින් අනුමෝදන් කරමු. ඒ වගේම පින්තුනි අනන්ත මොහොතකට සිහිපත් කරන් චිරහත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය, ශ්‍රී සම්බුද්ධ දේශනේ, ශ්‍රී සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තමන්ගේම දරුවන්සේ බලා කියාගත්තා වූ සක්‍ර දෙවියන්තුමා ප්‍රධාන කොටගත් සදෙව් ලෝක වාසී සම්ම්‍ය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා සෑම සිරි දෙනාමත් පිනට ලැබි පිනට කැමති යම් තාක් දෙවි දේවතාවුන් වහන්සේලා පිරිසක් වැඩ සිටිනෝ නම් ඒ සෑම සිරි දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන බුහුමාටු දෙවියන්ගෙන් පටන් අහනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා විහිදී පැතිරී සිටිනා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් මේ මොහොතේ සිහිපත් කරගෙන මේ ආරාමයට යන්නේ ඔබ අප සෑම සිදෙනාටම ආරක්ෂා සම්පත්තිය සලසා දෙන්නා වූ ඉෂ්ඨකාමී හිතකාමී ප්‍රියකාමී යම්තාක් දෙවි දේවතාවුන් වහන්සේලා පිරිසක් සිටිනා නම් ඒ සෑම සිදෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිදු දනා කෙරෙහිත් මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විහිදුවා පතරුවා හරින් මේ පින විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභවයේ වැඩි වෙත්වා ආයුෂේ වර්ණේ සැපේ බලේ පටිමාන ඥානෙ පිහිටත්වා දස කුසලෙ මිදෙත්වා දස කුසල් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා චිරහත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා රැක බලා ගනිත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදුකාරය දෙලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින් දින අනන්ත සංසාරය පුරාවට ඔබට අම්ම වුණ තාත්ත වුණ ඥාති හිත මිත්‍රුණු දුව දරුවනුණු අමු දරුවනුණු සහෝදර සහෝදරණුණු ඥාති හිත මිත්‍රාදී වුණු ගුරු දෙගුරුණු ඒ සෑම සෘද නාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන අනන්ත සංසාරය පුරාවට ඔබට වැලි කැටයක තරමකින් වතුරු බිඳුවක තරමකින් හෝ වේවා ඔබේ හිත රිදුණු වේලාවක හිත හදනට යම් කිසි කෙනෙක්ගෙන් වචනයකින් හරි ආශිර්වාදයක් එකතු වුණා නම් ආන් ඒ සෑම සිදෙනා මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිළු දෙනාටම පිරිනි මහා මෙත්තා සාගත චේතනාවකින් යුක්තව මේ රසපත් කරගත් ආ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදුවා පතුරවා හරිමු. ඒ වගේම මේ රටේ මහා දරුණු යුද්ධයක් පැවතුණු කාලයේදී තමන්ගේ දිවි හිමියන් මේ රටේ සමගිය සෞභාග්‍ය ආරක්ෂා කර ගැනීම උදෙසා අපකපේලා කටයුතු කරා වූ ත්‍රිවිධ හම්දාවෙම සේවය කරා වූ සබල සබලියන් පොලිසිය සේවය කරා වූ මහත් මහත්මීන් සියලු දෙනාත් මේ මොහොතේ සිහිපත් කරගෙන රටේ මහා දරුණු යුද්ධය පැවතුණු කාලයේදී ජීවිතක්ෂර පත්වන මිතුරු කණ්ඩායමල පිරිසක් හෝ වේවා සතුරු කණ්ඩායමල පිරිසක් හෝ වේවා යත්නම් අද පින් බලාපොරොත්තුෙන් ඒ සියලු දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම පිරිනි සුනාමි ආදී ස්වභාවික වීසනන වලට ලක් වෙලා ජීවිතක්ෂර පත්වන මොනෑම හෝ පිරිසක් ඉන්නවා නම් අද පින් බලාපොරොත්තුෙන් පින් දෙන ඒ සෑම සදනාමත් මේ අනන්ත වූ සංසාරයේ යම් දවසක මටම අම්මා වුණා නේද මටම තාත්තා වුණා නේද කියන කාරණා මොහොතකට සිහිපත් කරගෙන ඒ සිර දනාටම මහා මෙත්තහ සාගත චේතනාවකින් යුක්තව මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විහිදුවා පතරවා හරි මේ පින විහිදී පැතිරී යාමෙන් එය අභවස්ථාන වෙලිපිදලා ඉන්නවා නම් එයින් අතමි දේවා සම්දිරි සුගති අත්භවයක්ම ලබත්වා සසර පුරාවටම කරගෙන ආව සීලම ණයගනඳුනු මෙතනින්ම නිදහස් කරත්වා දස කුසලෙන් මිදෙත්වා දස කුසල් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදුකාර දෙලපින් අනුමෝදන් කරන් අවසාන වශයෙන් එනම් සිහිපත් කරගන්න පින්දුන අදදාසන පටන් මේ මොහොත දක්වාම ඔබ කර කියාගත්තා වූ සියලුම පුණ්‍ය කුසල කර්මයන්ගේ බලමහිමෙන් පුණ්‍යානුමෝදනාවතුලින් නැවත වාරයක් උපද්දවා ගත්තා වූ මහා පුණ්‍ය කුසල කර්මයන්ගේ බලමහිමෙන් මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාර දෙල අදිෂ්ඨාන කරන් ඒ පහළ වන් අරිහතුන් වහන්සේලා අතරට අරිහත් මෙහෙණින් වහන්සේලා අතරට ඔබ අප සෑම සිරි දෙනාටම කෙනෙක් බවට පත් වෙලා මේ මනුසත් භවය තුලදීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල නিত্য මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදුකාර දෙලා පින් අනුමෝදන් කරන් ඔබ සිරි දෙනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සිරි දෙනාම මොහොතකට මාත් එක්ක මේ ආකාරයෙන් මෙත් අදිෂ්ඨානය පිහිටවමු පින්වතනි. මම සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරමි. 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 මමද සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සියලු දෙනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.